Joaquim a trateira ali. Diga bem. ඉත්තේකේ අභිවදන්ති කීවෙනි අභ්‍යාසෙද සුගත වංශායස්ම කීවෙනි අභ්‍යාසෙද බලන්න තියෙන්නේ 26 බලන්න තියෙන්නේ කාරක කියන පාඩම නේද මොනවද කාරක කියන්නේ කියලා අපි කතා කරගෙන ගියා කාරක කීයක් තියෙනවදවත් මතකද කාරක 6ක් අද මම තියෙන ගානවත් මතක තියෙන්නේ පහේ නේද? කාරක ටික මතක. කෙසේ? කියමු බලන්න එකින් එක.
ආයිෂ්මා කේන් බෙල් කෑනක් නැද්ද?
කේන් කුලියන්න.
කේන්.
ඒක සද්දස්ස ප්‍රයෝගා. ඒක ශබ්දයේ ප්‍රයෝග. මං කිව්වේ අර ඒක කියන ශබ්දය අර්ථ හතරක යෙදෙනවා කියලා ප්‍රධානම කියලා
තියෙනවා. නෑ ඒක චුට්ටක් අඩුයි එහි. කල්පයන්.
හරි. එතකොට එන්න අපි බලාගෙන යමු නේද? කාරක 6 ඉක්මනට කියාගෙන යමු බලන්න ධම්ම විජය ආයතන. කාරක 6 බැලුවද ඒ ටික? කවුරු හරි එක කතා කරගෙනවත් ගියාද? කවුරු හරි එක කතා කරන් ගියාද එදා බැරි වුණාද? ඈ? පාරක් ඒකනේ ඒක බලලා තියන්නේ නැත්තම් තේරුමක් නැහැ. දැන් අපිට අර අභ්‍යාස ටික කරන් ගියාට හෝ එහෙම නැත්තම් පොත ඉවර කරගත්තට වැඩක් නැහැ. අපිට ඒ ටික අවබෝධය තියෙනවා. ගෞතම වංශයස් මොහොත් එනම් පිරිසෝ බේරගන්න කියමු බලන්න.
අත්කාරක කම්මකාරක කරලකාරක සම්පදාංකාරක ඊළඟට
එතකොට ඒ විභක්ති වල ප්‍රධාන අර්ථ ටික තමයි එතන ඉතින් කියාගෙන යන්නේ. දැන් ප්‍රථමාව ප්‍රධාන වශයෙන් උක්ත පදයක් කියවෙන්නේ එකින් ඇතැම් විටක කර්මයක් කියවෙන්න පුළුවන්. කත්‍රූපදිත් කියවෙන්න පුළුවන් ප්‍රථමාවෙන්. කත්‍රූකාරක වාක්‍යයක නම් කත්‍රූපදී ප්‍රථමාවී යෙදෙනවා. කර්මකාරක වාක්‍යයක කර්මපදේ ප්‍රථමා වේ කියනවා. එතකොට ප්‍රථමා විභක්තියෙන් කතෘ කියවෙන්නත් පුළුවන්, කර්මය කියවෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් එතකොට ဒုတိය විභක්තියෙන් කියවෙන්නේ කර්මයම තමයි. තේරුණාද? කර්මය විතරයි. ඒ නිසා අපි ඒකට කියනවා කර්ම විභක්ති කියලා කියන්නත් පුළුවන්. ဒုတိය විභක්තියට කර්ම විභක්තිය. එතකොට ඒ කර්මය සම්බන්ධව කියවෙන පදයක් ဒုတိයාවෙන් තියෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ප්‍රථමාවෙන් තියෙන්න පුළුවන් කර්මකාරක වාක්‍යයක් නම්. කර්මපදේ එතකොට විභක්ති දෙක යෙදෙන්න පුළුවන්. කර්මපදේ. ဒုတိයාවෙන් හෝ ප්‍රථමාවෙන්. ප්‍රථමාවෙන් යෙදෙන විදිහ අපි තාම කතා කළේ නැහැ. කර්මකාරක වාක්‍ය වලට එද්දි තමයි ඒක කතා කරන්නේ. එතකොට තතියාව අපි යොදන්නේ කතෘ හඳුන්වන්නම තමයි. ඒකේ වෙන ප්‍රයෝග ගැන අපි කතා කළා. ඒ වුණාට ප්‍රධාන අර්ථය කතෘ ගැන කියවෙන. ඒ නිසා ඒකට කතෘ විභක්ති කියලා කියනවා. එතකොට චතුත්ති ප්‍රධාන අර්ථය සම්පදානි චතුත්ති කියලා තමයි ඉතින් මේ විභක්ති අර්ථ ගැන ව්‍යාකරණ සූත්‍රවලත් පෙන්නන්නේ. සම්ප්‍රදාන අර්ථය තමයි ප්‍රධාන අර්ථයේ චතුත්ති විභක්තිය. ඒ නිසා අපි ඒකට කියනවා සම්ප්‍රදාන කාරකය හඳුන්වන්න චතුත්ති විභක්තිය යොදනවා කියලා. සම්ප්‍රදාන කියන එකේ තේරුම දීමක් ලබන්නා. ප්‍රධාන අර්ථය මනා දීමක් ලබන්නා. හොඳ දෙයක් කියන එකයි අර්ථය තමයි. හරි. එතකොට ඒ ගැන ඉතින් තව කාරණා පස්සේ කියවෙනවා. ඒක අපි පස්සේ දැනගමු. එතකොට අපාදානී පංචමී කියලයි සූත්‍රය කියන්නේ. එතකොට අපාදාන අර්ථයයි එහෙම නැත්නම් වෙන්වීම අර්ථයයි යෙදෙන්නේ පංචමී විභක්තිය. එතකොට ඊළඟ කාරකේ තමයි සප්තමිය. සප්තමිය යෙදෙන්නේ එතකොට ඕකාසී සප්තමී කියලා. ඕකාස කියලා කියන්නේ ආධාරයට කියලා කියනවා. එතකොට ආධාර අර්ථයේ සප්තමී විභක්තිය යෙදෙනවා කියන එකයි එතන කියන්නේ. පැහැදිලිනේ? එතකොට ආධාර කාරක. ඔන්න ওই ටික තමයි අපි කාරක කියලා කියන්නේ. කාරකය කියන එකේ කෙටිම අර්ථය ක්‍රියාවට ප්‍රධාන වශයෙන් උපකාර වෙන පදය කියන එකයි. ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන ඍජු උපකාර වෙන පදය කියන එකයි අර්ථය.
එතකොට කර්මකාරකයේ දෙවෙනිය කියන්නේ අපිට තව යෙදීම් දුන්නනේ. ඒවයි කර්මෙමද නැත්නම් වෙන අර්ථයක් වෙනවද?
ඒ කිවි
සාධාරණ
කියන තපියාවේ
එහෙම නවයේදීන් කියනවා ඔව් ප්‍රධාන කාර්යය කතරෝපණ ඔව් ඒ
වගේ දෙකියාවේ තව තියෙනවා
තව
අර්ථ ගොඩක් තියෙනවා දැන් ඒ විභක්ති වල තියෙන විවිධ අර්ථ අපි පස්සේ කතා කරමු දැනට අපිට මේ මූලික අර්ථ කීපය දැනගත්තම ඇති අපි ඒ ටික මුලින් කතා කරන්නේ නේද
ඒ ඔක්කොම කර්ම නෙවෙයි
නේ නෑ ඔක්කොටම කර්මය කියන්නේ හරි නේද එතකොට වාක්‍යයක කර්මයේ විදියට ဒုတိයාව යෙදෙනවා කියන්නේ ප්‍රධාන එක අර්ථයක්. පැහැදිලි නේද? එතකොට දැන් ක්‍රියා විශේෂණත් ဒုတိයාවෙන් යෙදෙනවා කියන එකට අපි කර්මය කියන්නේ නැහැ. තේරුණා නේද? දැන් කලින් කතා කරේ ක්‍රියා විශේෂණ ဒုတိයාවෙන් යෙදෙනවා කියනවා. සෝ සීගං ධාවති. ඔහු වේගයෙන් දුවයි. සීගං කියන ಪದේ ဒုတိය පදයක් කියලා අපි කියන්නේ. මේ කියපු රීති හැටියට. එතකොට ඒක අපි කියන්නේ නැහැ මේක කර්මපදයක් කියලා. එතන නේ.
යම් කෙනෙකුට වුණත් ඒකක් කියන්නේ
කර්ම. එතන මේක මේ අර්ථ නිසායි ဒုတိයාවෙන් යෙදුනේ කියලා කියනවා මිසක් ඒවට කර්මපද කියලා කියන්නේ නැහැ මේකම ဒုတိයාවෙන් තිබ්බටම. හරි. හොඳයි. එහෙනම් අපි අභ්‍යාසයට යමු නේද? 26. මේ වාක්‍යවල කතෘ කර්ම ක්‍රියා පෙන්වන්න කියලායි කියන්නේ. දැන් අපි ඒව නම් ගොඩාක් ඒවා කලින් කරා. ඒ නිසා ඉතින් මේක එච්චර අමාරු නැහැ. පළවෙනි එක එහෙමනම් අපි අරිය චිත්තයස මගින්ම පටන් ගමු නේද? හරි. දෙකනේ බලාගත්තේ නේද?
මයියම් බාතා වාපියන්
වාපියන් කියලා තියෙනවද?
වාපින්.
හා.
ගච්ඡන්තෝ ඒකස්ස රුක්කස්ස මූලේ නිසීදි.
හා.
මාගේ සහෝදරයා වැවට ගිහින්
ගිහින්ද හොඳට බලන්න
යමි
යන්නේ
හා
එක යමින් කියන්න බැයිද දන්නේ
පුළුවන් යමින් කියන්නත් පුළුවන් ඉතින් යනුයේ කියන අර්ථය ඉතින් වඩා හොඳයි යතින්නේ
එක දසක් මුඩ හුන්නේ.
ඕකේ මනම් පද ටික වෙන් කරලා කියාගෙන යමු. විභක්තියයි මොන කාරකද?
මාගේ. එතකොට චක්ටි. බාතා
කාරකේ. ඒ මොන කාරකද එතකොට?
ඒකට නෑ.
ඔව් චක්ටි කියන්නේ කාරකයක් නෙමෙයි. හේතුව ක්‍රියාවත් එක්ක ඍජුව සම්බන්ධයක් නැහැ චක්ටි පදේ. කලින් එදා මං කියද්දි කිව්වා. තේරුණා නේද? ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ. අයිතිය හඟවන පදේ. ඒ නිසා ඒක කාරකයක් කියලා කියන්නේ. හරි.
බාතා. එතකොට උන්නේ කවුද? ඒ කෘත්‍ය පදේ.
කත්තු.
කත්තු. වාපි. එතකොට අරකේ ක්‍රියාපදේ, කර්මපදේ.
මම
පිටක පදේ, කර්මපදේ.
ඔව්. යන තැන. යන තැන උතනේ වාපින් ගච්ඡන්තෝ කියලා යාම් ක්‍රියාවක් නේ පිටිපස්සේ තියෙන්නේ කිතකේ. එතකොට ඒක යන තැන කියලායි අපි කියන්නේ. ဒုတိယවෙන් තියෙන්නේ පැහැදිලි නේද? යන තැන.
හා. ඒකස්ස. ඒ කියන්නේ අරකේ මේ යන එක එක කියන්නේ ෘක්කස්ස. ඒක චට්ටිනේ.
ඔව්.
ගහට අයිති.
ඔව්.
මූලේ ආදාර.
හා.
ආධාර
ප්‍රතිබ කාරකයි සත්තුනි
ඒක තම ඒක කර්මයක් නැහැ
ඔව් ඔක්කිය හරි නිසීදි ක්‍රියාපදයි එතකොට ඉඳ ගැනීම අර්ථේ ක්‍රියාවක කර්මපදයක් නැහැ නේ
ඉඳගන්නේ
අකර්මක
කුමක්
ඉඳගන්නේ ඔහු හිඳගත් ඔහු ඇඳෙහි හිඳගත්තේය කියලා අපි කියනවා ඔහු ඉඳගත්තේ කුමක්ද කියලා ඇහුවොත් උත්තරයක් තියෙනවා ඔහු ඇඳෙහි ඉඳගනි. ඔහු ඇඳෙහි නිදයි. ඒ වගේ ක්‍රියාපදවල ඔහු නිදන්නේ කුමක්ද කියලා ඇහුවොත් උත්තරයක් තියෙනවද? නෑ. ඔහු නිදන්නේ කොහිද කියලා ඇහුවොත් අන්න සප්තමී අර්ථයක් අපේක්ෂා කරන ප්‍රශ්නයක්. සප්තමී අර්ථයක් සප්තමී උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ කොහිද කියලා ඇහුවොත්. එතකොට අන්න ඒකට ලැබෙන උත්තරේ තමයි ඇඳේ. එතකොට ඒක කර්මපදේ නෙවෙයි ආධාරපදේ. පැහැදිලිනේ හරි එහෙනම් දෙවෙනි එක කියමුකෝ
ඊහෝ දාවිත්වා මිදම් මාරේසු සිංහා දුව මුවේ කමරුවේය ඊහෝ පඨම උක්තපදේ
උක්ත කර්තෘ කියලා කියන්නේ එතකොට
කර්තුකාරකය
හා
ක්‍රමිකා වනන් අගම කියා උපතන ඉතිගේ නික්ම අනේට ඊයේ
කොපද ටික ඉක්මන් කියන්න වෙන්න
කියා උත්තර පාත්‍රවලේ කාලාත ගේහා ගේ පංචමි අපාදා නික්‍රමිත ක්‍රියා පූර්ව ක්‍රියා වනන්
ගිය තැන ဒုတိය පදි
ඇසනේ ඒක ගේහා කියන්නේ බහුවචන නෙමෙයි
නික්මුනේ කොතනින්ද gederin nikma
හව දැන් ගේහා කියන්නේ බහුවචන
පංචමී එක වචන වේ
හරි
රතනානන්ද ස්වාමී කියන්න බලන්න තුන්වෙනි එක අමාරුද
මාතා ධාරයි කාම බත්තල් අදාසි මාතා මව මව දරුවන්ට බත් දුන්නා
හයි
මාතා කතුකාරක ධාරේ කාම
එතකොට සම්ප්‍රදාන කාරක හා චතුත්ති බත්තම් කියන්න බලන්න 6 වෙනි එක 6 වෙනි
සුවේ මයන් නගරම් ගන්වා බයිනාන් පිටසම සුවේ එන්නේ මයන් අපි නගරම් ගන්වා නගරයට ගොස් වණ්ඩාන් පිටසම බාණ්ඩ
ගන්නේමු
ඒ කියන්නේ
සුවේ මයල් කියන්නේ සුවේ කියන බදේ දැන් කිව්වේ නේ
සුවේ කියන්නේ
නිපාත පද
මයල් කියන්නේ කතුරුකාරක නගර
ද්විතීය පදය යන තැන එහෙම කියලා කියන්නේ දැන්
බණ්ඩානි
කියන්නේ
කර්ම
පතින
සංඛ්‍යා
එක වචනද බහුවචනද බණ්ඩානි කියන්නේ
බහුවචනද
ආයස්ම කියන්න බලන්න එහෙම නම් දහවෙනි එක නෑ 15 කියමු 15
දාරකා රෝදන්තා
අපි නාමින්
ගත්වා තේසම් පිටුණම් කපිසු දරුවා හඬමින් ගොසි
දරුවාද
දරුවන් හඬමින්
දරුවන් කියන්නේ
දරුවෝ හඬමින් ගොස් තේසම් පිටුණා ඔවුන්ගේ පියවරුන්ට කතා කරනාහ
කීහ තිනාමින්ති තේ කණ නෙවෙයිද මේ දුති තේ නෙවෙයිද තේ බින්දු
තාරක පදන් පුරුෂ බවදීන උත්තු කරතු රෝදන්ත අඬමින් කිතකන්ත පදයක් ගාන්තව පූර්වක් ප්‍රියාව තේසං
චක්ති බලයන් යටි බවසෙන් පිටුඩංක තේසං කියන්නේ
සම්ප්‍රදානවත්
බහුවචන විශේෂ පිටුඩංක එහෙමද සම්ප්‍රදානද තේසං කියන්නේ තේසං කියන්නේ සම්ප්‍රදාන
චක්ති බහුවචනය පිටුඩංක කියන්නේ මේ සම්ප්‍රදාන
චතුති බහුවචන
ඒක අජදෙනි
ඒ පියවරුන්ට කියන්න බෑනේ
නේද බෑ
තේසම් කියන එක විශේෂ
මේ එහෙම කියන්නත් පුළුවන් තේසම් ඒ පියවරුන්ට කියන්නත් පුළුවන් මෙතන ඔවුන්ගේ කියන අර්ථය වඩා හොඳයි. ඉතින් එක එක විදිහට මේ වගේ වාක්‍ය ගන්න පුළුවන්. හරි. ඊළඟ එක අපි කියමු බලන්න. 11 වෙනි එක. හදාගෙන නැද්ද? බංජිත්ත බුංජිත්වා ඒ කාදීන්සු කියන්න ගැලපෙන්නේ නෑ නේ ඒක මම මේ හදලා තියෙන්නේ මේ මං හිතලා නෙවෙයි පරණ print එකේ තියෙන බංජිත්වා කියලා හරි කියාගෙන ඇත්තු විභක්තිය තරුණං විභක්තිය තරුණං සාකා තරු කියන්නේ මොකේදද? සාකා කියන්නේ එතකොට චට්ටි බහුවචන දැන් නං ප්‍රත්‍ය තියෙන චට්ටියේ චතුත්ති දෙකේනේ. එතකොට තරුණං සාකා ගස්වල අතු පද වින් කරගෙන යමු බලන්න. බහුවචන පදේ ඒක වචන කියන්නත් පුළුවන්. නව ဒုတိය වෙන්නේ තියෙන්නේ බහුවචනයි. ဒုတိය බහුවචන. හරි.
කර්මිනේ සද්දේ
කර්ම. වංජිත්වා කියන්නේ වංජිත්වා තේරුම. එතකොට මොකක්ද ඒකට කියන්නේ? පූර්ව ක්‍රියාව. කේ කියන ක්‍රියාපදි. හරි. දොළොස්වෙනි එක කියමු බලන්න ආයෙත්.
කුමාරී
වේ.
කුමාරී පුප්පානි වාචිනිකු ලෝකමාරි. කුමාරිය මල් කඩා රැස් කිරීමට ගසට නැග්ගාය. කුමාරී පොපාලි බුතියා බවචන
කර්ම කාරකයි
ඕචිනතු
ඒකත් කිතක පදයක්
තුම්
ප්‍රත්‍යන්ත පදයක් කියන්නේ
රුක්ඛ
නැගපු තැන බුතියා පදයක්
ආර්ති ක්‍රියාපද
හරි එහෙම කියන්නේ හරි.
පොප්පාණි කියන්නේ කර්මපදයක්.
කර්මපදයක්. කර්ම කියන්නේ ඕචිනිතුම් කියන්නේ කිතකයේ කර්මය. ආ ඒක
ප්‍රධාන එකක් නේ. ඒක පොමක්
කියන්නේ. මොකද්ද? නෑ. ඕචිනිත්වා කිව්වොත් නේ පූර්වක්‍රියාව. ඕචිනිතුම් කියන්නේ කැඩි කඩා රැස් කිරීමට කඩන්නට කියනට අර්ථයනේ.
ප්‍රධාන කර්මේ නෑ.
ප්‍රධාන කර්මයක් නෑ. නැංගේ කුමක්ද කියලානේ එතකොට අහන්න වෙන්නේ නේ. කුමක්ද කිව්වොත් තමයි ඒකට උත්තරයක් තියෙන්නේ. කුමක්ද කිව්වොත් උත්තරයක් නැහැ. ඒ නිසා මේක කර්මපදය කර්මපදේ නේ.
දුක්ඛං එන්නේ.
දුක්ඛං කියන්නේ මෙතන නගින තැන. ඔහු නැංගේ කුමක්ද ගස කියලා කියන්නේ. නැංගේ කොතැනටද කුම් කියලායි කියන්නේ. මං කිව්වේ ဒုတိය වේදෙන එක තවාර්ථයක් ගැන යම් තැනකට නගීද යම් තැනකට බසීද
තේරෙනවා නේද?
ဒုတိය පදයක් නගින හෝ බහින තැන ဒုတိය විභක්තිය ඒ නිසානේ අර අර්ථ ගොඩක් කිව්වේ. එක ප්‍රධාන අර්ථය තමයි කර්මාර්ථය. වාක්‍යයක ක්‍රියාවේ කර්මය ဒုတိයෙන් තියෙනවා. ඒක තමයි ප්‍රධාන අර්ථය ဒုတိය. තව අර්ථ තියෙනවා ဒုတိයාවේ. අච්ඡන්ත සංයෝග ဒုတိය, ක්‍රියා විශේෂණ ဒုတိය, මොනම අර්ථ ගොඩක් තියෙනවා. ඉතින් ඒ පද ဒုတိයෙන් තිබට ඒ ඔක්කොම කර්ම නෙවෙයි. ඒකයි මම කලින් කිව්වේ. ဒုတိයෙන් තියෙන හැම පදයක්ම කර්ම පදයක් කියලා ගන්න එපා. එහෙම වුණොත් වැරදිනවා. වාක්‍යයේ කර්ම නෙවෙයි. තේරෙන්නේ? ජින ශ්‍රියස් මම කියමු බලන්න 13 වෙනි එක.
මාර්ගා මාගේ දාවන්ත
කරතිද කළේද කලා හොඳට හිතලා බලන්න ඕන විභක්තිය මොකද්ද කියලා. කො දෙතිය මා
නාකේ
ආදර ආනේ සත්‍යමීක වචන ඒවා හොඳට බලලා තියාගන්න ඕනේ. නැත්නම් අර්ථ වරද්ද ගන්නවා. ඕවා පරිවර්තනය කරලා. දරුවෝ මාර්ගය දුවමින් ක්‍රීඩා කළහ කියලා දිය. නේද? සිංහලට රියද්දි. ඒ ඉතින් මාර්ගයේ කියලා ලියන්න බෑනේ දුතියාවි. මාර්ගය මාර්ග එහෙම නේද දුතියාව සිංහලේ වර්ණකේ. මාර්ගය මාර්ග. එතකොට මේක දැන් ဒုတိය බහුවචනේ කියලානේ හිතන්නේ. දරුවෝ මාර්ග දුවමින් සෙල්ලම් කළහ. කිසිම තේරුමක් නැති වචනයක්. වාක්‍යයක් නේද? මේ නිසා ඉතින් ඒ තැන්වල අපි හරි පරිස්සම් වෙන්න ඕන. විභක්තිය අඳුනගද්දී. හරි. එතකොට දාවන්තා කියන්නේ මන කිත කියලා මන මිශ්‍ර ක්‍රියා මිශ්‍ර ක්‍රියා දුවමින් හරි හතර විණි එක සම
අයම් පුරිසව ඒක වත්තන්
ඒකං
වත්තන් යාචති අයම්
අයම් පුරිසෝ
ඒ පුරිසයා ඒක
අයම් කියන්නේ මේ කියන අර්ථය
මේ පුරුෂයා ඒක වත්තන් යාසති එක් වත්තරය පිළිවේ
කො වර්තමාන කාලයි
මේ පුරුෂයා පුරුවක් කියලා
අයං පුරුෂෝ
කත්‍රු
කන්දි
ඒක වත්තන්
වත්තන් කියන්නේ කොට ဒုတိයයි ඔව් විභක්තිය එතකොට ဒုတိයනි ඉල්ලපු දෙේනි ඉල්ලුවේ කුමක්ද වස්ත්‍රය එතකොට කර්මපදී ဒုတိයාවෙන්
තියෙනවා
ඒකං කියන්නේ එතකොට ඒ වත්තං කියන පදේට විශේෂණ වශයෙන් තියෙනවා මොකද්ද දැන් ওই සම්ප්‍රදාන එහෙම කියලා අපි බෙදන්නේ නාමපදනේ ක්‍රියාපද කවදාවත් එහෙම බෙදන්නේ නැහැ. මේ විභක්ති වල ප්‍රථමා ද්විතියා කියලා වර්ණගන්නේ නාමපද. ක්‍රියාපද වල එහෙම බෙදීමක් නැහැ. ක්‍රියාපද වල වෙන බෙදීම් තියෙනවා. අතීත කාල වර්තමාන කාල එහෙම බෙදීම් තියෙනවා. හරි. 14 වෙනි එක
සඳහා ඒකෝ කුරිසෝ ආගන්තුකේ පහරි සදා එදා එක පුරුෂේ පැමිණ ඔහුට ගෙහුවේ
ඔක ဒုတိයපදේ
ဒုတိයපදේ
තේ කියන පදේ
ඔව්
එතකොට ඒක ඔහුට කියලා නෙමෙයි අපි ගන්න
ඔව්
සෝ තේ තං තේ එතන තේ කියන පදේ ဒုတိය බහුවචන විදී ඔවුන්ට
ඔවුන්ට යසුවේ බුදුර ප්‍රථම පොරිසෝ ආගන්වා පූර්ව ක්‍රියාව තේ ဒုတိය පහරි ක්‍රියාව
උට තේ කියන පදේ කර්මය පුරිසෝ කියන්නේ උක්ත කර්තෘ පදේ ඒකෝ කියන්නේ කර්තෘ විශේෂණ පදේ හරි
දදානි පාදයන්දී
ඔව් නිපාතයි හරි නේද එහෙමනම් ඒ ටිකේ තව ගැටලු තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න අපැහැදිලි වාක්‍යයක් මොන හරි තව තියෙනවද තව එක්කෙනෙක් ඉන්නවා නේද කියන්න බැරි වුණු වාක්‍යයක් තියෙනවද? අට
අට අට කියන්න.
අට 15
කිව්වා. අට කිව්වේ නෑ 9 කිව්වේ.
අපි 8 වෙනි එක කියමු එහෙනම් නේද? ද 9ද හොඳ? කොකද හොඳ?
දෙකම ගන්න
නේද? දෙකම. අපි 9 කියමුකෝ විශේෂ ඉදන කාරණාවකුත් තියෙනවා. ආස්මා කියනවා. මම බැරි වුණා නේද?
අහත ගාරි ගියප් එක කැදලා අරගෙන දැම්මා.
ඒක එහෙනම් කියමු. නවවෙනිය කියන්නකෝ තේජානන්ද. ඒ
ගෝණි ආනික්
සමහර ඒ හිතලා බලන්න. තේ ගෝණි කියන දෙක එක එහෙම ගන්න පුළුවන්. මෙතන ඒ වුණාට තී පදේ උක්ත පදේ විදියටයි ගින් තියෙන්නේ කියලා පේන්නේ වාක්‍ය හැටියට. ඔව්හු නහවත් ඔක නාත් නෙවෙයි. ඔන්න ඔතන තමයි මේ විශේෂ කාරණාව කියන් තියුනේ. පද ටික ඉක්මනට කියාගෙන යමු. ඒ නහපෙන්ති කියන ක්‍රියාපදයේ හැම හැදෙන විදිය අපි පස්සේ ඉගෙන ගන්න. ඕකේ තේරුම නානවා කියන එක නෙවෙයි වෙන කෙනෙක්ව ලව්වා කිසිවක් කරවනවා කියන අර්ථය. ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා අපි කියනවා. ඒවා පිටසරහට ඉගෙන ගන්නවා. තව ටික කියන්නේ. එතකොට ඒකේ තේරුම නහවනවා. නානවා නෙවෙයි නාවනවා වෙන කව හරි. කනවා නෙවෙයි කවනවා. නේද? ඒ වගේ. අර ඉගෙන ගන්නව නෙවෙයි ඉගෙන ගන්නවනවා නේද? බලෙන් දැන් ඉගෙන ගන්න කැමති නෑ. දැන් අර කියන නිසා එන්නේ නැතුවත් බෑ. දැන් අහනවනේ මොකද ආවෙ නැත්තේ කියලා. අඬනවා වගේ. අඬනවා. ඒ වගේ. හරි. එමුනම් අපි ඊළඟ එක කියමු නේද? 8 වෙනි එක එහෙනම් ආයස්ම කියන්න බලන්න. හරි විලංස. ඒක මාලා කියන එක මාලා. මාලන් කියලා හදාගන්නේ.
යුවතිය මාලාවක් පැලඳ සිනහසෙමින් සිනාසෙන්නේ
ආහාර ගනි. එතකොට හසන්ති නෙමෙයි එකත් හසන්ති කියලා දීර්ඝ වෙන්න ඕනේ.
යෝතිය මන්නාලා තරඟ සිනාහෙන්නේ ආහාර ගනි.
එතකොට ඕකේ පද ටිකක් කියාගෙන යමු බලන්න.
ඇයි සාහිඳගේ සිනාහෙන්නේ?
ඒ කියන්නේ සිනාසෙන් ඒවා හරි සිංහලේ කලින් ඉඳන් යෙදිලා තියෙන විදිය. සිංහල භාෂාව ඉදින් අතීතේ ඉඳන් ඒ විදියට ඉතින් ඒ කාලේ ලියපු අයගෙන්ම තමයි අහන්න වෙන්නේ ඉතින් නේද? අයියෝක
ඒවට සිනාසෙමින් අඬමින් එහෙම කමන්නේ.
කාන් කියන්න පුළුවන්. ඒක දෙයිකයි මං කිව්වේ අර ඕක ක්‍රියාවර්ග දෙකක් සිංහලේ. අර්ථ ක්‍රියා මිශ්‍ර ක්‍රියා. දැන් අර අන්තිම ක්‍රියාපදේ නෙවෙයි මේ කියන්නේ. බුඤ්ජති කියන එක නෙවෙයි හසන්ති කියන එක. සිනාසෙමින් කියන්නත් පුළුවන්. සිනාසෙන්නේ කියලා කියන්නත් පුළුවන් නේද? දෙකේ හැබැයි සිංහලයේදී ක්‍රම පද රූප දෙකක්. ඒ දෙකේ අර්ථයේ පොඩි වෙනසක් නෑම නෙවෙයි. පද වර්ග දෙකක්. හැබැයි පාලියේදී මේ දෙකේ ක්‍රියා රූප එකයි. කියන්නේ කිතක රූපයක් නේ. සිනාසෙමින් සිනාසෙන්නේ. ටිකක් ඒ වාක්‍ය යෙදෙන විදිය අනුව හිතලා බලන්න. එතකොට ඒ වෙනස ගැන තේරෙනවා. මම ටිකක් එදා විස්තරය කිව්වනේ. අර්ථ ක්‍රියා කියන එකේ ඒ දෙකේ වෙනස වාක්‍ය දෙකක් දාලා පෙන්නනවා.
අපි එකපාරට හොයාගන්න
ඒ දෙකේ අර්ථයේ ඇතැම් විටක ඉතින් ලොකු වෙනසක් වෙන්නේ නැහැ වාක්‍ය අපි කියද්දි කියාගෙන යද්දි. ඒක තමයි දැන් මෙතන සිනාසෙමින් අනුභව කරයි කිව්වත් ගැටලුවක් නැහැ. හරි. මෙන්න ඒ ටික ඉවරයි නේ නේද? තව ගැටලු තියෙනවද ඒ ටිකේ? කතා කරපු ටිකේ මොනවා හරි තියෙන ඉක්මනට අහන්න බලන්න. රවණවා හිම නෙවෙයි. එහෙමන. මොකද රවති කියලා කියන්නේ? හඬ නගිනවට. කෑ ගහනවා කියන අර්ථයයි. එතකොට ඕකෙන් රවති හඬ නගයි කියන්නේ. විරවති කියලත් පදයක් තියෙනවා. ඒත් විරවන්ති. ඒ හඬ නගනවා කියන අර්ථය තමයි. එතන වෙන අර්ථයක්. එතන දවා නත්ති රව. රව කියන එතනදි කියනවා දවා බනන රවා බනන. හදිසියෙන් හදිසි ක්‍රියා. හදිසි කටයුතු කියන අර්ථය. එතකොට එතන රව කියලා කියන්නේ රව කියන කියන්නේ හදිසි ක්‍රියා භාග්‍යතුන් වහන්සේ ගෙන හැ. භාග්‍යතුන් වහන්සේ හදිසියෙන් කියන්නේ තීරුමක් නැතුව කරන ක්‍රියා භාග්‍යතුන් වහන්සේ ගෙන. ඒ නිසා තමයි නත්ති දවා කියන්නේ අර ක්‍රීඩා පිණිස කරන දේවල් භාග්‍යතුන් වහන්සේ ගෙන. ඉතින් අහන්න දෙයක් නැහැ ඉතින්. ඒ නිසානේ මතක් කරන්නේ සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානාන පරිවත්තං. තියෙන්දි සියලු කාය වාග් මනෝ කර්ම භාග්‍යතුන් වහන්සේගේ ඥාන පූර්වාංගමයි. ඒ කියන්නේ නුවණ පෙරදැරිවමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් අපිට ඉඳලාම සමහරලාට අපිට සිහි අඩුව ඔන්න මොනවා හරි කරන ගමන් මෙහෙම තට්ටුවක් දානවා. ඒ වගේ ආවෙනවනේ නේ. සිහි අඩුව ඔන්න මතක් වෙනවා. මේක ඉතින් කවුරු හරි දෙයක් අනන් එහෙම මේ හොඳ නෑනේ කියලා හිතෙනවා නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ඒ වගේ දේවල් කවදාවත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාගෙන් වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාගෙනොත් ඒ සති වේපුල්ලප්පත්තයි කියන්නේ නිසානේ සිහිය යෙදෙනවා. ඒ වගේ රහතන් වහන්සේලාගෙන් ඉතින් මතක් කරනවා ඇතැම් විටක අර පෙර ජාතිවල හුරුව ආදී නිසා සමහර කටයුතු සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ එහෙම දෙයක්වත් තියෙන්නේ නැහැ. හදිසියෙන් වෙන ක්‍රියා එහෙම දේවල් භාග්‍යතුන් වහන්සේගේ වෙන්නේ නැහැ. අපිට නම් සමහරවිට හදිසියට අර පරණ පුරුදු නිසා එක එක දේවල් වෙන්න පුළුවන්. ගිහි කාලේ අපි උණ පුරුදු නිසා එක ආශ්‍රමඳුන් කෙනෙකුත් මගෙන් ඇහුවේ නේද අර හදිසියේ උරම්බය අර කටින් ශබ්දයක් එන. ඒ වගේ දෙයක් වුණොත් ඔන්න අතින් අර මෙහෙම ගහන්නේ අසුරු ගහනවා කියලා කියන්නේ ඒ වගේ දේවල්. ඒ වෙද්දී අර භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ නේ. උවමනාවක් නැත්තම් ඉතින් විශේෂ උවමනාවකට කළාට කියන එක නෙවෙයි. එහෙම නැතුව සමහරවිට ඔන්න විනෝදයට වගේ ඒ වගේ දේවල් අපිට සිහි අඩුකම නිසා වෙන්න පුළුවන්.
කකුල්
හලවන ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේලාගේ එහෙම දේවල් වෙන්නේ නැහැ. හරි. දවාපදී ගැන කිව්වේ දවාරව. හරි. එහෙනම් අපි ඉතිරි ටිකට ඊළඟ කොටසට යන්න කලින් මේක පොඩ්ඩක් බලාගෙන යමු නේද? අර ඒක ශබ්දයේ ප්‍රයෝග ගැන මං කිව්වා. ඒක කියන ශබ්දය සංඛ්‍යා අර්ථයේ එකක් කියන සංඛ්‍යා අර්ථයේ විතරක් නෙවෙයි තවත් අර්ථ කීපයක යෙදෙනවා කියලා මං කිව්වා නේද? ඒ තැන්වල ඒ අර්ථ ටික ගැන කිව්වා. ඒකේ අපිට උදාහරණ එච්චර එවිලි හොයා ගන්න බැරි වුණානේ. අපි මෙන්න මේ උදාහරණ කීපයක් මං ඊට පස්සේ හොයාගෙන ආවා. ඒ යෙදෙන අර්ථ හතරයි. පළවෙනි අර්ථය අඤ්ඤත්. ඒ කියන්නේ අන්‍ය අර්ථය. අන්‍ය කියන අර්ථය අනෙකෙක් කියන අර්ථය අඤ්ඤත් කියලා කියන්නේ. පැහැදිලිද? ඒකට උදාහරණයක් සස්සතෝ අත්තාච ලෝකෝච. ඔය විදිහට දැන් කවුද ওই කතා කියන්නේ? මේ ওই බාහිර ශාසනවල අය කියලා තියෙනවා ආත්මයත් ලෝකයක් සාස්වතයි. ඒ කියන්නේ සස්වත කියන එකේ තේරුම සාස්වතයි. එක දිගටම පවතිනවා. ඔක විනාශයක් වෙන්නේ නැහැ. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. සදාකාලිකයි කියන එක. ඉදමේව සච්ඡං මෝගමඤ්ඤං. මේකමයි ඇත්ත. අනිත් ඒවා ඔක්කොම හිස් කතා, බොරු කතා. ඉත්තේකේ අභිවදಂತಿ. මෙන්න මේ විදිහට ඉති ඒකේ අභිවදಂತಿ කියන එකයි උතන. ඒ ඩොට් පෙළ ඇතුලේ අර මං කියපු ඉතිරි කෑල්ල තියෙන ඉදමේව සච්ඡං මෝගමඤ්ඤං. ඒ කොටසක් තියෙන ওই වාක්‍යයේ. ඒ එච්චර අවශ්‍ය නැහැ. ඉත්තේකේ කියන පදේ එතන සන්ධි වෙලා තියෙන ඉති ඒකේ අභිවදಂತಿ කියන එකයි උතන තේරුම. යනුවෙන් ඒකේ කියන පදේ තියෙන්නේ බහුවචනයේ. එතකොට සංඛ්‍යා ශබ්දයේදී බහුවචනයක් එන්නේ නැහැ කියලා අපි කතා වුණා. ඔන්න උතනදී බහුවචනයක් ඇවිල්ලා තියෙනවා. ඒකෝ ඒකේ. ය ශබ්දේ වගේ වර්ණකින් කියලා කිව්වනේ. මතකයි නේද? අන්න යෝ යේ යම් යේ කියලා නේද? ඒකෝ ඒකේ. එතකොට උතන ඒකේ කියන එකේ අර්ථය එකක් එහෙම නෙවෙයි. සංඛ්‍යා ශබ්දේ නෙවෙයි. ඇතම් හු එහෙම නැත්තම් අනෙකෙක් හු අනෙක් අය කියන අර්ථය. අඤ්ඤ අර්ථය. එතකොට ඇතම් හු කියන වගේ අර්ථය. එතකොට ඊළඟට තව අර්ථයක යෙදෙනවා ශ්‍රේෂ්ඨ අර්ථය. ඒක ශබ්දයේ යෙදিলা තියෙනවා ශ්‍රේෂ්ඨ අර්ථය. ඉතින් ඔක්කොම ඒකෙත් යටින් මේ ඒකෝදි භාවං කියන එකේ ඒක ශබ්දයට යටින් ඉරක් ගහ ගන්න. එතකොට මේ ඔක්කොම ලියා ගන්න අවශ්‍ය නැහැ. බික්කු භික්ෂුව විතක්ක විචාරාණං රූප සමා ඒක සමා වෙන්න ඕන. විතර්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් අජ්ජත්තං සම්පසාදනං ඉතින් ඒ අජ්ජත් වූ සම්ප්‍රසාදන වූ චේතසෝ ඒකෝදි භාවං සිතෙහි ශ්‍රේෂ්ඨ බව වූ කියන එකයි එතන අර්ථය. ඒ ဒုတိය ඥානං කියන පදයට විශේෂණමයි මේ ඔක්කොම ටික ගිහින් තියෙන්නේ. අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိය ඥානං ඒකෝදි භාවං ওই පද ඔක්කොම. එතකොට කෙටියෙන් මේ ඒකෝදි භාවං කියන පදේ විතරක් ලියාගත්තොත් ඇති.
ඒකෝදි භාවං.
ඔව්. එතකොට ශ්‍රේෂ්ඨ භාවය. ශ්‍රේෂ්ඨ භාවය. එතකොට ශ්‍රේෂ්ඨ අර්ථේ තමයි ඒක ශබ්දය එතන. එතකොට ඊළඟ එකේ අසහාය අර්ථය. අසහාය අර්ථය කියන්නේ සහායකෙක් නැතිව වෙන කවුරුත් නැතිව නිකන් තනිව වගේ කියන අර්ථය. අචිරූප සම්පන්නෝ කෝපනායස්මා චිත්තෝ සාරිපුතෝ විදිහට තියෙනවා. ඔතන විතරක් නෙමෙයි ගොඩාක් තැන්වල සූත්‍ර දේශනාවල ওই කතාව තියෙනවා. අචිරූප සම්පන්නෝ. ඒ කියන්නේ උපසම්පදාවී නොබෝ කල් ඇත්තා වූ ආයුෂ්මත් චිත්තසාරිපුත්ත ස්වාමීන් වහන්සේ. ඒකෝ රූපකට්ටෝ කියලා තියෙනවා. අන්න එතන ඒකෝ කියලා කියන්නේ එකලා ඌයේ කියන අර්ථය. හුදෙකලා ඌයේ. අසහාය. වෙන කවුරු සහායකෙක් නැහැ. තනි ඌයේ කියන අර්ථය. එතනත් එහෙම. හුදෙකලා ඌයේ. එකෙක් එක්කෙනෙක් එතන හැබැයි ඒකෝ භික්ඛු කියලා අපිට ගන්නත් පුළුවන්. එක් භික්ෂුවක් ඒකාය භික්ඛුණිය. එක් භික්ෂුණියක් සමග. එහෙම වුණොත් නම් සංඛ්‍යාර්ථය. ඒකෝ එකලා ඌයේ කියලා අපිට ගන්නත් පුළුවන් එතන. එකලා ඌයේ ඒකාය. එකලා ඌ භික්ෂුණියක් හෝ ස්ත්‍රියක් සමග.
ඒකෝදි භාවං කියන්නේ
ශ්‍රේෂ්ඨ භාවය.
ශ්‍රේෂ්ඨ භාවය.
ශ්‍රේෂ්ඨ අර්ථේනේ. හරි. ඊළඟට සංඛ්‍යාර්ථය. දොර සංඛ්‍යාර්ථය ඉතින් අපි ගොඩක් කතා කළා. සංඛ්‍යාර්ථයේ එක શબ્දයේ දෙන් තැන. මෙන්න එක උදාහරණයක් තියෙන තැන. ඒකෝව කෝ භික්කවේ කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසාය. භික්කවේ මහණෙනි ඒකෝ ඒව කනෝච සමයෝච. එකම ෂණයයි තියෙන්නේ, එකම සමයයි තියෙන්නේ බඹසර හැසිරීම පිණිස. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න බඹසර රකින්න තියෙන්නේ එකම ෂණයයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ ෂණය. සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම ඊට පස්සේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා සද්ධර්ම ශ්‍රවණිය ආදී ලැබිලා තියෙදී ඔන්න ඔය විදිහේ කරුණ කීපයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ අවස්ථාවේ තමයි කෙනෙකුට මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න අවස්ථාව ලැබෙන්නේ. කියන්නේ බුද්ධ ශාසනයක පැවිද්ද එහෙම අපිට ලබන්න ලැබෙන්නේ ඒ කරුණ ගොඩාක් එකතු වුණාම විතරයි. එහෙම නැත්තම් ඒ අවස්ථාව නැහැ. තේරුණා නේද? ඒ නිසා ඉතින් මේ බොහොම දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒක ඉතින් බොහොම ඵලදායී විදියට ගෙවන්න අපි උත්සාහවත් වෙන්න
ඕනේ.
මෙතන කියන්නේ පැවිද්ද සාසන බ්‍රහ්මචර්යාව කියන අර්ථයෙන්. ඔව්, ඒ කියන්නේ බුද්ධ ශාසනයක පැවිද්ද ලැබලා ඉතින් අරහත්ත්වේ ලබන්න ඒ උපකාරක පැවිද්දක් ලබන්න තියෙන අවස්ථාව
කියන්නේ.
කන ෂණය කියන අර්ථයෙන් කන.
ඒක තේරුම් ගන්න
යට කොටස කිව්වේ නැහැ.
නැහැ, අර කිව්වේ
මහණෙනි බඹසර හැසිරීම පිණිස එකම ෂණයක්ද සමයක්ද ඇත්තේය. එහෙම නැත්නම් මහණෙනි එහෙම ලියා ඔය ඔක්කොම ලියා ගන්න අවශ්‍යත් නැහැ. ඒකෝව භික්කවේ කනෝච සමයෝච කියලා ලියාගත්තත් ඇති. බඹසර හැසිරීම පිණිස එකම ෂණයයි එකම සමයයි තියෙන්නේ කියන එකයි අර්ථය. ඒකච්ච කියන්නේ ඇතමෙක් කියන අර්ථය. ඇතම කියලා ඒක දුතියාවි. ඒකච්චම් ඒකච්ච පදේ හැදෙන විදිය අපි තුන්වෙනි පොතේදී කතා කරනවා. ඒකට ඒක වෙද්දි ඒව පස්සේ කතා කරමු. මේ යට කොටස එක ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. ඒක ඒ සූත්‍රයටම සම්බන්ධ තව කොටසක් තමයි ලියලා තියෙන්නේ. ඒකේ තේරුම බොහොම වැදගත් නිසා මම නිකන් අරගෙන ආලි. manuss ලාභං ලද්ධාන. ඒක ලද්ධන නෙවෙයි ලද්ධාන වෙන්න ඕන. manuss ලාභයක් ලද්ධාන කියන එකේ තේරුම පූර්වක්‍රියාවක් නේ. ලැබ. manuss ලාභයක් ලැබ. සද්ධම්මේ සුප්පවේදිතේ ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කොට ඇති කල්හි. එතකොට කාලාර්ථ සප්තමී. සද්ධම්මේ සුප්පවේදිතේ සද්ධර්මයත් මනාව දේශනා කරලා තියෙද්දි යේ යම් හු. යේ කියන්නේ යම් අය. යම් හු කණං නාදි ගච්ඡanti ඒ ෂණය අවබෝධ නොකරත්. එතනදි කියන්නේ ඒ ෂණයෙහි ඉතින් ධර්මය අවබෝධ නොකරත්. තේ ඔහු කණං අතිනාමෙන්ති. මේක අතිනාමෙන්ති කියන්නේ එක වචනයක්. ඔහු ඒ ෂණය ඉක්මවත් කියන එකයි. ඒ කියන්නේ ලැබෙන අවස්ථාවේ ප්‍රයෝජන ගත්ti නැත්නම් ඒ අවස්ථාව මගහැරියා වෙනවා. ඒ නිසා අවස්ථාව මගහරින්න එපා කියලා උතන ගාථා ගණනාවක් භාග්‍යතුන් අප දේශනා කරනවා. ඒ සූත්‍රයේ යටතේම. ඉතින් කෙටියෙන් අර්ථය මේ ලැබුණු අවස්ථාවේ තමන්ගේ කාලය අපති හරින්නේ නැතුව ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එක. එතකොට මොකක්ද මේක තියෙන තැනත් උනා ලියා ගන්න. අංගුත්තර අට්ඨක නිපාතේ සූත්‍රයත් වැදගත්. අක්ඛණ සූත්‍රය. අක්ඛණ ඔතන ලස්සන විස්තරයක් ඒ ටික. ඒ මොන මොන අවස්ථාද ධර්මය අවබෝධ කරගන්න බැරි. කියවන්න ඕන සූත්‍රයක්. මේකේ විස්තරෙත් එක්කම කියවන්න ඕන අට කතාවත් එක්ක. නැත්නම් එතන සම්පූර්ණ අර්ථය තේරෙන්නේ නැති වෙයි. පැහැදිලි නෑ. එතන ලස්සන හොඳ විස්තරයක් තියෙනවා. ඒ ටික කියව ගන්න. වටිනවා බෝ. වීරය හැම ඇති වෙන්න නේද? එතකොට හොඳයි. කියවලා තියාගත්තා.
ඒක ගෝවිස්සයන් වහන්සේ ලෝකේ පාඩයක් මේ විතර තැනින් දෙක හන්තියක්
කියන්නේ අක්කන සූත්‍රය.
තුන් අවස්ථාවට යනවා.
එනිසා ඉතින් බොහොම වැදගත් අපි අපේ ජීවිතවලට නේද? ඉතින් අර හරි. එතකොට ඒ ෂණය නොවන අවස්ථාව ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ලස්සන විස්තරය. ඒ ටික කියවන්න ඕන විස්තරයක් හැමෝම. ඉතින් වීරිය ඇති කරගන්න මේ පැවිද්දේ අපි කොහොමද වීරේ මේ කටයුතු කරන්න ඕන කියන ඉතින් විස්තරය තමයි තියෙන්නේ. හරි. මෙහෙම නැති නේද මේ විස්තරය. ආපහු මගෙන් එදා අහන්න නේද? ඉතෝ නවහි දිවසේහි කියද්දී ඒ ගැන එතන යෙදීම කොහොමද කියලා. එතකොට ඉතෝ කියන පදේ කොහොමද පංචමී කියලා අපි කිව්වා. නවහි දිවසේහි කියන පදේ තතියා. තතියා පදයක්. කාලාර්ථ තතියා. නවහි දිවසේ. අපි ඒ ඔක්කොම තතියාවේ යෙදීම ඔක්කොම අපි කතා කළේ නැහෙනේ. මම කිව්වා තතියාවේ යෙදෙන ප්‍රධාන අර්ථ ටික විතරයි අපි කතා කළේ. ඊට අමතරව මේ තැන්වල මේ යෙදෙන යෙදීමට කියනවා කාල අර්ථයේ තතියාව. ඒ කාලයක් ගැන කියවෙන. නවහි දිවසේහි දින 9කින් නවයකින් පසුව කියන වගේ අර්ථයක. එතකොට ඒකට තවත් දේශනාවේ උදාහරණ ඉතින් තියෙනවා. නවහි මාසේහි විහාරං නිට්ඨාපේති. ඒ වගේ යෙදීම් තියෙනවා. මාස 9කින් විහාරය නිම කරවීය. නව කොහමද තියෙන්නේ? කියමු බලන්න. අවදානෙ හිටියයි කියව කිව් එක. තේජානන්ද ස්වාමී කියනවා. නවහි මාසේහි විහාරං නිට්ඨාපේසි. තේරුම මාස 9කින් විහාරය නිම කරවීය. එතකොට ඒ වගේ යෙදීම් වලදී නවහි මාසේහි නවහි දිවසේහි පංචහි දිවසේහි ඒකේන මාසේන ওই විදිහට තතියාවෙන් යෙදෙනවා මේ කාලය දක්වන පදය. එතකොට ඒකට කියනවා කාලාර්ථ තතියාව කියලා. පැහැදිලි නේද?
දින 9කින්
පසුගිය නවයේ දිවසේදී කියපුවම ඒකෙන් තේරෙනවා දින 9කින් කියලා.
පසුගියද
නම් අච්චයේන කියලා පදයක් එනවා. එතකොට ඒක වෙනම යෙදීමක් අපි ඒවා ගැන පස්සේ කතා කරමු.
දින 9කින්
හරි. ඊට පස්සේ ආපහු සත શબ્දය ගැන හුවා නේද? සත දැන් 100ට කියනවානේ සත කියලා. එතකොට ඒකේ ක්‍රම සංඛ්‍යාව හැදෙන්නේ අපි කිව්වා සතිම කියලා පදයක් හැදෙනවා කියලා කිව්වා. එතකොට ඒ සතිම කියලා පදේ හැදෙනවා වගේම සහස්සිම කියලත් පදයක් හැදෙනවා. සතිමෝ සහස්සිමෝ ද්වි සතිමෝ තී සතිමෝ ඒ විදිහට පද හැදෙනවා. පැහැදිලි නේ? සතිමෝ කියන්නේ සිය වෙනි. ද්වි සතිමෝ කියන්නේ 200 වෙනි. ඒ විදිහේ පද හැදෙනවා. එතකොට කෙලවරදී ඒ සත ශබ්දයේ කෙලවරට යන්නකුත් එකතු වෙනවා කියන එක මතක තියාගන්න. මා යන්න එකතු වෙන්න කලින් සත මේ ශබ්දය අනිත් ඒ වගේ හැදුනේ සත්ම අට්ටම ඒකේ කෙලවරට මොකුත් වෙනසක් වුණේ නැහැ. හැබැයි මේ සත ශබ්දයේ කෙලවරදී සතිම කියලා යන්නකුත් කෙලවරට එකතු වෙනවා. එතකොට සතිමෝ කියලායි පදේ හැදේ. සහස්සිමෝ. සහස්සමෝ නෙවෙයි.
සහස්සිම.
සහස්සිම. ඔව්. සහස්සිමෝ මේ විදිහට.
දැන් සහස්සිම කියන්නේ
දහස් වෙනි.
සහස්සිම කියන්නේ
සහස්සිම එකදි වර්ණගෙන අදාළ
ලිංග
සතිම සතිමෝ සතිමා සතිමන් ඒ විදිහට ලිංග තුනේ වර්ණගෙන
එතකොට
එතකොට සහස්සමී කියලා එහෙම කියන්නේ නැද්ද?
ඈ මී
යන්නේ සහස්සමී කියලා එහෙම කියන්නේ.
එහෙම පදයක් මට නම් හුරු නෑ. මම බලන්නම් ඒක.
හැම වචනේම නේද?
එහෙම කියන්නේ. බුද්ධ දේශනාවෙ තියෙන යෙදිලා තියෙන තැන් අනුවනේ. දැන් ඔක තමයි යෙදිලම නැති වෙන්නත් පුළුවන්. පොත්වල දෙන්න ඕනේ දැන්. සහස්සී කියන එක වෙන අර්ථයක්. සහස්සී. එතකොට මෙතන මෙතන අර්ථය ක්‍රම සංඛ්‍යාන දහස් වෙනි කියන අර්ථයෙන් දහසක් කියන අර්ථය නෙවෙයි. එතකොට ආපහු අපි කතා කළා නේද අඥාන ශබ්දයේ ශ්‍රී ලංකාවේ අඥානා කියලා පදයක් හැදෙනවද කියලා? එහෙම පදයක් බුද්ධ දේශනාවේ නැහැ. අඥානා කියලා පදයක් බුද්ධ දේශනාවේ ශ්‍රී ලංකාවේ යෙදිලා නැහැ. ඒ වෙනුවට යෙදිලා තියෙන්නේ දුප්පඤ්ඤා දුම්මේධා ඒ විදිහේ පද යෙදිලා තියෙනවා ශ්‍රී ලංකාවේ. එතකොට අපි කතා වුණානේ ඥානී කියලා පොල්ලිංග පදයක් තියෙනවා ඥානී. එතකොට ඒකේ ශ්‍රී ලිංග පදේ මොකද්ද කියන්නේ? එහම අඥානී කියලා පදයක්වත් මට මතක නැහැ. මම පොඩ්ඩක් ඒක බලන්නම්. අඥානී කිව්වොත් ඒක ශ්‍රී ලිංග නෙමෙයි. ඥානී කියලා කියන්නේ නුවණ ඇති පුරුෂයාගෙනයි කියන්නේ. ඥානී. අඥානී කිව්වොත් නුවණ නැති පුරුෂයෙක්. නුවණ නැති ස්ත්‍රියකට කියලා තියෙන්නේ දුම්මේදා. එහෙම නැත්නම් දුප්පඤ්ඤා. ඒ වගේ ඉදිරිය තියෙනවා. අඥානා කියලා යෙදිලා අහුනේ නැහැ බුද්ධ දේශනාවේ. ඉතින් පදයක් හදාගන්න බැරි නැහැ කෙනෙකුට. අඥානා කියලා ශ්‍රී ලංකේට හදාගන්න පුළුවන්. ඒ වුණාට එහෙම පදයක් යෙදිලා නැහැ. අපෝ බහු ශබ්දය ගැන කතා කළානේ අපි. බහු ශබ්දේ බහු යෝ කියලා ශ්‍රී ලංකේ පදයක් තියෙනවද කියලා? එහෙම පදයක් නැහැ. බහු යෝ කියලා ශ්‍රී ලංකේ වර්ණගින් නැහැ. දැන් බහු ශබ්දය ලිංග තුනේම වර්ණගෙනවා. පුල්ලිංගේත් වර්ණගෙනවා, නපුංසක ලිංගෙත් වර්ණගෙනවා, ශ්‍රී ලිංගෙත් වර්ණගෙනවා.
පුල්ලිංගේ ගල් ශබ්දෙත්
එක්ක. ඔව්. පුල්ලිංගයේ ගරු ශබ්දේ වගේ. ගරවෝ කියනවා වගේ බහවෝ කියලා පදයක් හැදෙනවා. එතකොට ඕනනම් එක ලියා ගන්න. බහු ශබ්දයේ යෙදීම. බහු ශබ්දයේ ලිංග තුනට වර්ණගෙන විදිය. බහු ශබ්දය. ඔක්කොම ලියන්නේ අපි එක වාක්‍යයයි ලියන්නේ එකට. පුල්ලිංගයේ බහුවචනේ පුල්ලිංග ප්‍රථම බහුවචන කොහොමද? බහු එහෙම නැත්නම් බහවෝ එහෙම නැත්නම් බහුකා පුරිසා කියන්න පුළුවන්. ඔන්න බහූ පුරිසා කියලා තෙන්න පුළුවන්. එහෙම නැත්නම් බහවෝ කියලා තෙන්න පුළුවන්. එහෙම නැත්නම් බහුකා කියලා තෙන්න පුළුවන්. බහුකා පුරිසා. ඊට පස්සේ මේ පුල්ලිංග
බොහෝ පුරුෂයෝ නේද?
බොහෝ පුරුෂයෝ කියන එකයි තේරුම. එතකොට ස්ත්‍රී ලිංගයේ බහු ඉත්‍යෝ බහු තවත් කියලා තියෙනවා පොඩ්ඩක් ඉන්න. බහූ එහෙම නැත්නම් බහුකා. බහූ ඉත්‍යෝ එහෙම නැත්නම් බහුකා ඉත්‍යෝ. ඒකේ තේරුම බොහෝ ස්ත්‍රීන් කියන එක. ඊට පස්සේ නපුංසක ලිංගයේ බහුවචනේ බහූනි එහෙම නැත්නම් බහුකානි. බහුකානි චිත්තානි එහෙම නැත්නම් බහූනි චිත්තානි. හරි නේද? ගැටලු තියෙනවද මොනවා හරි? ප්‍රබෝධානන්දස් මට ගැටලුවක් තියෙනවා වාගේ. තියෙනවා. හරි. ඕකේ. එතකොට නදී ශබ්දයේ ඒ වගේ දේවලුත් බහු නදී. එහෙම නැත්නම් බහුකා නදී. නදියෝ හරි ඒ වදිහට එන්නේ.
එහෙනම් ඒක මොන
බහු ශබ්දයේද? ශ්‍රී ලිංගයේ උකාරාන්ත වෙයි. දේනු ශබ්දය වගේ. දේන.
අය නැත්තු වෙන්නේ එතන අඥානියෝනේ.
අඥාන.
අඥාන.
කියලා ශ්‍රී ලිංග පදයක් තමයි නැත්තේ. පුල්ලිංගයේ තියෙන්න පුළුවන් ඈ. අඥාන ඉති ඒ විදිහට තියෙන්න එකක් අහුනේ නැහැ.
පුල්ලිංගේ අඥානි.
ඔව් අඥානි. හරි අපි එවනම් මේ ටික ඇති. අමතර කරුණු ටිකක් කතා
කරමු. වචන විතරයි නේ සම්පූර්ණ.
මේ ටිකද? මේ ඔක්කොම බහුවචන. හරි අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. ඒකේ ඒවත් නම් හරි කැමති ඇති. හිස්තම් පුරවන්න තියෙන්නේ නේද? මං තනින් තන කීපයක් විතරක් අහනවා මේ වගේ ටීචර් අමාරු නෑනේ. හරි ලේසි කතෘ පදයක් දාලා කියන්න තියෙන්නේ නේද? කාගේ හරි නමක් දැම්ම ක්‍රියාපදේ දිහා බැලුවා ඒක වචන නම් ඒක වචන පදයක් දානවා බහුවචන නම් බහුවචන පදයක් දානවා ගැළපෙන එකක් දාන්න ඕන නැත්නම් රජතුමා ගොයන් කපයි ඒ වගේව කියන්නේ නැතුව ගැළපෙන ක්‍රියාපදයක් දාලා වැද්දා බණ කියයි ඒ වගේ කියන්නේ නැතුව හරි හරි පළවෙනි එක කවුද පටන් ගන්නේ පබෝදානන්ද ඇස්ම කියමු බලන්න එක
තේ
කියන්න ඔක්කොම කියන්න තේ කියලා කියන්න පුළුවන් හොඳට හිතලා බලන්න තේ කියලා කියන්න පුළුවන් කියලා දාලා කියාගෙන යමු බලන්න
තේ රුක්කන් වාරිතා බලන්න ඕකිනා
ගැලපෙනවා ඒක වචනද බහුවචනද ක්‍රියාපදේ
සෝ
කියලා කියන්න ඕනේ එහෙනම් හරි කියාගෙන යමු පද ටික ඉක්මනට බෙදලා කියමු
සෝ තමයි ඒක වචන දුක්ඛං නගින්නේ පාතද සාරිත මුරක්‍රියා සලානි නහෝතද නෙදෙන්නේ සෝ සම්කලින්ග බහුවචන
මන විභක්තියද
දුතිය
බහුවචන ඊළඟට
ආත්මාල ක්‍රියා
හරි දෙවෙනි එක කියමු බලන්න කවුද අරිය චිත්තයස්ම
මාර්ගේ මාර්ගේ ගච්ඡන්තා තේ
හා දාව ඔක්කොම තේ දාන්නේ මොකද දෙන්න දාන්නේ
නේද ධාරකේ ඕලෝකෙන්සු
ඕලෝකෙන්සු කියලා තියෙනවද බලන්න හොඳට
ඕලෝකෙන් චේතු මාර්ගේ යන්න මාර්ගේ යන්න
නේද හොඳට හිතලා ඊළඟ දැන් එක කිව්වේ
මාර්ගේ යන්න මාර්ගේ යමින් ඔහු දුවන්නව දරුවන් බැලුවා.
ඉතින් යමින් කියනවට වඩා ඉතින් හොඳයි එතන මාර්ගේ යන්නා ඌ ඔව්හු කියලා කිව්වා නම්. ඉතින් යමින් කිව්වත් හරි. ගැටලුවන්නේ.
ඌ කියන්න පුළුවන්
නේ? යන්නා ඌ. ඒ කියන්නේ දැන් විශේෂණ පදවලදී මම කිව්වනේ. දුවන්නා ඌ පුරුෂයා. ධාවන්තෝ පුරිසෝ. විශේෂණ පදේ මං කිව්වා නේද? සේතෝ ගෝනෝ. කළු ඌ සුදු ඌ ගණා. සුදු ගණා කිව්වත් හරි සුදු ඌ ගණා. ඒ মানে
ඒකේ කර්මයේ ධාරකේනේ.
ධාරකේ. ඔව්. ඒකට ඉතිරි පදත් කියමු. මග්ගේ කියන පදේ
සත්‍යමි.
හා. ආධාර කාරකයි.
ඔව් කියන එක තමයි මේ බැලුවේ කවුද? ඔව්.
අරක අරක කියන්නේ නැතුව ඉතින් ඒ පදෙත් කියන එක හොඳයි. නැත්තම් දැන් නේද? අපි දන්නේ නැහැ මේ මොකක් ගැනද කියන්නේ කියලා නේද? හරි. තුන්වෙනි එක කවුද? සුගතෝන් කරා තුන් කියන්න. සනහුනේ. කොහොමද අරක සී හේවි කියන එක තේරුම් ගත්තේ? එහෙම අවුත් ක්‍රියාපදේ වෙනස් වෙන්න ඕනනේ. එතකොට වාක්‍ය කර්මකාරකයට යනවා. කර්මපදයක් උක්ත වුණොත් ක්‍රියාපදය කර්මකාරක ක්‍රියාවක් වෙනවා. ඒක එතකොට වෙනස්. සාමාන්‍ය ක්‍රියාපදයට වඩා වෙනස්. එතකොට මේක කර්මකාරක ක්‍රියාවක් නෙවෙයි. මේකේ කර්තෘපදේ උක්තව තියෙන ක්‍රියාවක්. ඔය දැන් හත්ති කියන පදේ වර්ණගීම කොහොමද වෙන්නේ? හත්ති නෝ එතකොට හත්තිනම් හත්තිනම් කියලා ඒක වචෙන් තියෙනවා පදේ. එතකොට හත්ති කියලා ဒုတိය බහුවචන.
පුරිසා හත්ති මා පුරිසරෙන් සීහා
අලිඛන මිනිහේ කිදි හත්ති ටිකක් නේද පුදුම වැඩ.
සීහා හත්ති මාර්ථ කරද.
ඔව් මරණ එක නම් කරන්න පුළුවන් මේ ඉතින් කන එක නේද?
සිංහයා ඇතෙක් මර කත්.
යරදි. සිංහයා කියන්නේ ක්‍රියාපදයක්. සීහා. එහෙමයි. සීහා
කියලා කිව්වේ සිංහයෝ ඇතෙක්.
ඇතෙක්ද?
හත්ති.
ဒုတိය බහුවචන වේ.
බහුවචන ඇතු මර කත්.
ටිකක් බලන්න ඕන තව. හරි. එතකොට ඒක කොහොමද හදාගන්න ඕන? ඉස්සෙල්ලා බලා ගන්න ඕන ක්‍රියාපදේ. බහුවචනයි. ඉතින් ඇත්තු මරලා කන්නේ ඉතින් කවුද කියලා හිතලා ඉතින් ඊට පස්සේ දාන්න ඕන. මේ කන කෙනාගේ බහුවචනේ. ප්‍රථම බහුවචන පදේ. තව ඒ වගේ අමාරු මොන හරි තියෙනවද කියමු බලන්න. හැම එකම ඉතින් මේවා කියන්න ඕන නැහැ. ලේසියෙන් ධම්ම විචයස් මත එකක් කියමු බලන්න. හතරවෙනි එක
කුමාරි සස්සමාතියා සම්පිතේ රෝදන්ති අට්ටාසි.
රෝදන්ති නෙවෙයි ඒක දීර්ඝයි.
රෝදන්ති. රෝදන්ති අට්ටාසි. කුමාරිකාව. ඇයගේ මව සම්පිතේහි.
මව සමීපේ කියන එක හරි. මාතුයා කියන පදේ විභක්තිය
මවගේ.
එහෙම කියන එක හොඳයි නේද? නැත්නම් තාත්තේ අපහැදිලි වෙන්න පුළුවන්.
මවගේ සමීපේහි හඬමින් සිටියේ.
සිටියේ. පද ටිකක් ඉක්මනට කියමු බලන්න.
කුමාරි. කුමාරි. ඒකවත් කතුරු ඒකවත්නේ පස්සේ කස්සා කියලා කියන්නේ මේ චතුත්ති.
එහෙමද?
මේ
තේරුම තස්සා කියන එකයි
ඇයි කියන.
ඒක චතුත්තිද? ඇයගේ කියන්නේ චතුත්තිද?
මේ චතුත්ති.
මාතුයා කියන්නේ
ද්විතිය.
සමීපයේ කියද්දි සිංහලෙන් දැන් කියද්දි මං කිව්වා මෙහෙම කියන්න කියලා. කොහමද කියන්න කිව්වේ? සමීපය. ඒතර සමීපය ගැන කියද්දි මං කලිනුත් කිව්වා ඒ කතාව. චට්ටියක් කියෙන්නේ බොහෝ විට නේ. රුක්කස්ස සම්තිකේ. සම්තික පදෙත් එක්ක චට්ටි පදයක් කියෙන්නේ. රුක්කස්ස සම්තිකේ. ආචාර්යස්ස සම්තිකං. දොර ගුරුවරයාගේ සමීපයට. එහෙමයි ඉතින් චට්ටි පදයක්. ඒතර එකක් චට්ටි. රෝදම්ති. දොට තේරුම
අඩමින්
හරි. තව ගැටලු ඒවා තියෙනවද අනිත් ඒ වගේ බරද ගැටලු ඒවා
ඒමවගේ
කියන එක ඉතින් ගැලපෙන්නේ නැහැ
නේ. නෑ ඔහු
ඒමවගේ කියන එක තේරුමද? ඒ ඔහු කියලා ගන්න බෑ කොහොමත්. කෙලවරේ තියෙන රෝදන්ති කියලා ශ්‍රී ලිංගයේ නිකිතකේ
තියෙන්නේ.
ආ තියන්නේ. එතකොට ශ්‍රී ලිංගයෙන් කිතකේ යෙදෙනවා කියන්නේ ස්ත්‍රී කෙනෙක් තමයි මේ ක්‍රියාව කරන්නේ. අඬමින් සිටියාය කියලා නෙමෙයි තියෙන්නේ. රෝදන්ති අට්ටාසි. පුරුෂයෙක් එතන හිටියා නම් පුරුෂයෙක් ওই ක්‍රියාව කරාන රෝදන්තෝ අට්ටාසි. තේමනින්. රෝදන්ති කියලා තියෙන නිසා එතනින් අපි දැනගන්න ඕනේ මේක ස්ත්‍රී කෙනෙක් කරන වැඩක්. අන්න ඒව ගැන අවධානය තියාගන්න ඕන, හොඳට මතකත් තියාගන්න ඕනේ. දැන් මේ තැන් වලින් තමයි වාක්‍යයේ උක්ත පදේ අපිට අල්ලා ගන්න තියෙන්නේ. ඒවා ඒ ක්‍රම අපි මතක තියාගන්න ඕනේ. මෙහිමයි මේක අල්ලා ගන්න. මෙතන
හඬන්නේ කියලා ගන්න බෑ. හඬමින් කියන එක තමයි ගන්න.
හඬන්නේ කිව්වත් හරි. හරි. අනිත් ඒවා අමාරු නැහැ නේද? තව අමාරු ඒවා තියෙනවා. හයවෙනි එකේ තේජානන්ද විසම ආ තුම් අනිත් ඒවා අමාරු නෑ. නවවෙනි එක ගිනසිරිය විසම බලමු කියන්නේ. ඒක හසන්ති කියලා එතන හදා ගන්න
ඕනේ. මේ ඩාර් කම් කියලා
කියනවා. ඔය කහරි. ඩාර්
මේ කටින් දෙන්නේ.
ඔව් ඔව්. ඒකේ තේරුම මොකක්ද දෙන්න ඕනේ? පොඩ්ඩක් බලමුද? සුගත වංශයස්ම. දැන් තියෙන ටිකේ තේරුම කියමු බලන්න. අද උටු ටික අපිට හොයාගත්තේ.
ඔහුගේ
තගේ
දරුවාට
නැත්නම් දරුවාට කියලා ආව දරුවාටද විභක්ති
දාරකම් කියලා
නේද? ඔව් විභක්ති ඔව්
ආ දරුවා කියන දරුවා හත්තේන අතෙන් ආදාය අදින් අදින්
තා ගෙන අතින් ගෙන
හසන්ති
සිනාසෙන්නී කියලා ගන්නු
සිනාසෙන්නී අට්ටාසිතී
සිටියේ ය වෙන්න බෑ. දැන් සිනාසෙන්නී කිය සිටියාය. ඒතර ඔය හිටපු කෙනා කොයි වගේ කෙනෙක් කියලාද හිතෙන්නේ? ස්ත්‍රී කෙනෙක්. එහෙමනම් තගේ කවුද? තගේ කවුරු හරි ස්ත්‍රී කෙනෙක්. බරියා හරි කවුරු හරි. කවුරු හරි. කවුරු හරි කියලා කියමුකෝ නේද? එතකොට තුයිහං මාතා කියලා අපි දාමු. තේරුණාද? එතකොට තගේ මව දරුවෙක්ව අතින්ගෙන දරුවෙක්ව අතින් අරගෙන සිනාසෙමින් සිටියාය. තේරුණාද? ඒ දනත් අපිට උක්ත පදයේ කවුද කියලා අල්ලගන්න තියෙන හොඳම පදය තමයි හසන්ති කියන පදය. ඒක මතක තියාගන්න ඕන. සිනාසෙන්නි එහෙම නැත්නම් සිනාසෙමින් කියන එක. ඒතර ඒක ශ්‍රී ලිංගයෙන් තියෙන නිසා උක්ත පදේ තියෙන්න ඕන. උක්ත පදේ තියෙන්නත් ඕන මොන ලිංගයෙන්ද? ආ ශ්‍රී ලිංගයෙන්. මතක තියාගන්න ඕන ඊතෙන්. හරි නේද?
නදී වගේ තමයි හසන්ති කියන එක
නේද? ඔව්. හසන්ති. ඒ පදරික හැදෙන විදිහ අපි කතා කළා නේද? කොහොමද ගච්ඡන්ත ශබ්දය වර්ණගෙන විදිය? ගච්ඡන්ති ඒ විදිහට වර්ණගෙනවා කියලා
කිව්වා. කුමාරි
ගච්ඡන්තියෝ කුමාරී ශබ්දේ වරි. ගච්ඡන්ති ගච්ඡන්ති ගච්ඡන්තියෝ ඒ විදිහට. ඇති එහෙමනම් නේද? ඉස්සරහ ටිකට යන්න කලින් ගාථාවක වගේ තේරුමක් ඉක්මනට කියලා මේ ටිකත් ඉක්මනට කතා කරලා නවත්තමු නේද? හරි. මොකක්ද ගාථාවක්? අරිය චිත්තයස්ම. ඔව්
මේ
ලියම් බලන්න.
පඬිතුම් පාසී. ධාරිකෝස්ථානි කියලා.
ලියන්න ඉක්මන ලියන්න වෙලා යනවා. ඉලක්කන්දාන් ඉඩ කියලා තියාගෙන යන්න. මකන්න මොකරි අපිට ගණන් ගන්න දෙන්න වටිනවා. හරි තිබුණා නේද මේ මකන්න මේක. රතනානන්දස් මට කිව්වා නම් හොයාගන්න. මේකට මකන්නේ. ඉතින් වලින්
නේ ගබඩාවේ.
ගබඩාවේ. පුළුවන් වෙයිද හිට එකක් හොයාගන්න. හොයලා. මේ කෙලවෙන්නේ නැහැ. නැත්නම් වචන දෙක තුනයි ලියන්න දෙන්නේ. ටිකක් පොඩියට. තව මෙහි මේ දෙක ඔය පටන් ගන්න. මේක උන්නේ. හා. මදි නේද? දිගයි data. ආ.
මොකද්ද
මෑන්නේ කිසි? ඈ? හොයන්නේ. මකනේ.
මකනේ. මේ
කොම්බුව මහප්‍රාණ අල්ප ප්‍රාණ කයන්න බැඳුණු මහප්‍රාණ කය ඉස්සලා කොම්බුව ලියන්න නෑ ඔතන නෙවෙයි ඔතන හරි එහා පැත්තේ
ආ කුඤ්ඤ
කෙත්ත කොම්බුව
ආ
කුඤ්ඤ නෑ නෑ කුඤ්ඤ කෙත්ත අල්ප කයන්න මිට මුලට ඉන්න ඕන අල්ප ප්‍රාණ කය
මෙතෙන්
නෑ ඔය කොම්බුවයි ඔන්න තින් ඒක මකරද කන්නේ ඒ කයිරු දෙක බඳලා ලියන අල්ප ප්‍රාණ කයන්න බඳව මහ ප්‍රාණ කයන්න
ආ මෙහෙමනේ
හරි කෙත්ත තයිනු දෙකත් බඳලා
කෙත්ත
බින්දුව කියන්නේ අනුත්තර අනුත්තරං ඉංග්‍රීසියෙන් වල කියන්න කරන්නේ ඉංග්‍රීසියෙන්
කියවන්නේ
දුල්ල බේන මයා ලද්දන් දුල්ල බේන දුල්ල බේන ලයින් දෙකක් බැඳලා
මයා ලද්දන්
ආස්මමනේ ලෝකේ තේරුම ඇහුවේ.
දේන ආගම
දුල්ල දේන.
ඒතර මේ මේ
හරි හල්කරන්නේ.
මයාව මයාලත්.
ලයන්න වින් කරලා ලියන්න. මයා ලද්දන් වින් කර. ලද්දන් මහ ප්‍රාණ දයන්න. දයන්න දෙක බැඳලා ලියන්නකෝ. අල්ප ප්‍රාණ දයන්නට මහ ප්‍රාණ දයන්න බැඳිනවා. මහ ප්‍රාණ දයන්න අපට. දෙවෙනි එක මහ ප්‍රාණයි. දෙවෙනි දයන්න. දෙවෙනි දයන්න.
දෙවෙනි දයන්න මහ ප්‍රාණ
දයන්න. පළවෙනි. ගාඩියක්
දාලා මේ වාගේ. අල්ප
වන්දිතුම් පස්තිතුම් වරන් නේද? එහෙමද පස්තිතුම් වන්දිතුම්? වන්දිතුම් පස්තිතුම් නේ. වන්දිතුම් පස්තිතුම් වරන්. වන්දිතුම්. පස්තිතුම්. නේ පස්තිතුම්. සයින් දෙකක් බඳින්න.
බුද්ධ පුත්තම නෝ.
තව එනවා ඉස්සරහට. පස්තිතුම්. වරන් ඊට පස්සේ සාරිපුත්තාදි තේරාණ ආගතං පටිපාටිය සාරිපුත්තාදි
තේරාණ
දිගයි ඒක සාරිපුත්තා මම්ම ලියන්න දී තුටි
එහෙම
ඔක හුරු නැති සන්නස අපි කියන්නේ
ඉලක්කන් ටික දාන්නේ කවුද? රතනානන්ද ඇස්ම දාමුද?
වැඩි නැහැ.
ලියා ගන්න ඕන නැද්ද? පස්සේ ලියා ගන්න. අහං එක ඉතින් ඔය ටික දාගෙන යන්න තියෙන ඔය පිළිවෙලට ඔක්කොම 1 2 3 ඊළඟ දෙක මාර්ගයලා ඉන්න ඕන අනුත්තරම් පුණ්‍යක් නැත්තම් ඔව් බුදුල මෙහෙන මහලද්දයි ටික ඒ ටිකත් හරිය පිළිවෙලට තුන් වරන්
නෑ
සාරි එකත් මාරු වෙනවා සාරිපුත්තාදි තේරාණන් ඊළඟ එක මෙතන මේක ඊළඟට ඊළඟට පටිපාටියා ආගතම්. මේ ටික මම පිළිවෙලට යනවා. නමාවි කියන එකට යටින්. හරි. ඔන්න බලන්න මේ වාක්‍යයේ අන්තිමටම තමයි කතෘපදේ තියෙන්නේ ගාථාවේ. ගාථාවේ අන්තිමට කතෘපදේ. නමාමි අහං නමාමහං කියලා කියන්නේ. නමාමි අහං. දොඩ ක්‍රියාපදේ තියෙන්නේ අන්තිමට. ක්‍රියාපදේටත් පස්සේ කතෘපදේ ඉතුරු මුළු ඔක්කොම ටික කර්මපද. කර්මයකින් කර්මපදයකින් කර්ම විශේෂණයකින් තමයි පටන් ගන්න. බුද්ධ පුත්තම් පදේ තමයි උතන කර්මය. බුද්ධ පුත්තම්. එතකොට ඉතිරි පද ඔක්කොම ටික කර්ම විශේෂණ පද. ඉතිරි පද ඔක්කොම ටික බලන්න මහා ගොඩක් කර්ම විශේෂණ ඈ. ඉතිරි මුල් පද බුද්ධ පුත්තම් පදේ කර්මය, අහං පදේ කර්තෘ, නමාමි කියන්නේ ක්‍රියාපදේ. ඒ ටික අත්තරනම ඉතිරි ඔක්කොම ටික කර්ම විශේෂණ. එතකොට තේරුම මොකද්ද? කියාගෙන යමු බලන්න. දැන් ඉලක්කනුත් දාලා තියෙන එක කවුද කියන්නේ? දැන් කටි ඔක්කොම මේ පැත්ත බලන්නෙත් නැහැ. නේද?
නවත්ත කටි.
ගෝතම වංශයේ මොක්සායයක් ගමුද බලන්න.
මම සිල්වත්තු ගුණවත්තු පුණ්‍යක්ෂේත්‍රය
මාරුවේ
අනුත්තර වූ
අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වූ පින්කෙතක් වූ. අනුත්තර කියන එකේ තේරුම අනුත්තර කියන එකේ තේරුම ඊට වඩා උසස් කෙනෙක් නැහැ කියන අර්ථයෙන් ඈ.
ඒකට අපිට කියන්නේ ගැලපෙන්නේ
නැහැ. අපිට කියන්නේ සංඝයා කියන්නේ අපිට එක්කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. සංඝරත්නය ගැන කියන්නේ. හරි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස කියලා නේද? අනුත්තර පුඤ්ඤක්ෂේත්‍රයක් වූ ඊපස්සේ දුර්ලභේන මයා ලද්දන් දුර්ලභව මා විසින් ලැබුවා වූ
නාමයේ මන්දිතු මන්.
ඉතිරි ඒ තුනම එකට කියනවා. ඔව් වැඳීමටද වැඳීමට දැකීමට වැඳීමට දැකීමට
දැකීමට
උතුම්
උතුම් වූ උතුම් වූ
උතුම් වූ සාරිපුත්තාන්තිය.
ඒ තුනම එකට කියන්න ඕන. සාරිපුත්තාදි තේරානම් පටිපාටියා ආගතං. ඒ ටික එකට කියවෙන්න ඕන. සාරිපුත්‍ර ආදී මහරහතන් වහන්සේලාගේ අනුපිළිවෙලින් පැමිණියා වූ. ඒ කියන්නේ මේ මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් ආවා වූ.
සද්දා සීල
සීලං ශ්‍රද්ධා සීහා සීලයෙන් යුක්ත වූ. ශ්‍රද්ධා සීලයෙන් යුක්ත වූ කියන එකයි මෙතන අර්ථය. ඒව අපි මේ පද හැදෙන හැටි පස්සේ කතා කරනවා. එතකොට සීලය ශ්‍රද්ධාවත් සීලයත් කියන පද දෙක එකතු වෙලා සමාස පදයක්. සද්ධා සීල කියලා පදේ හැදෙනවා.
සද්දෝ කියලත්
නේද? නේද. නේද. ශ්‍රද්ධාවත් සීලයත් ඇති කියන අර්ථයෙන් සද්ධා සීලම් කියලා.
එතකොට සද්දෝ සීලයෙන්
සම්පන්නව කියන. එතන සද්දෝ පදේ ප්‍රථමාවෙන් වර්ණය කියලා තියෙනවා. ප්‍රථම ඒකවචනයි.
එක්කෙනෙක් කියන්නේ.
උප වෙනම දිනා සද්ද.
සද්ධං කියලත් කිව්ව හැකි. සද්ධං සීලං. ශ්‍රද්ධාව ඇත්තා වූ සීලය ඇත්තා වූ. මොකද මෙතන බුද්ධ පුත්තං කියලා සංඝරත්නය ඒක වචනේට අරන් තියෙන්නේ. බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය කියන අර්ථයෙන්. එතකොට ඒක වචනෙන් තියෙන්නේ. එතකොට දයාවාසං කරුණාවට ආවාසයක්. එහෙම නැත්නම් කරුණා ආකර එතන කරුණාවට වාසස්ථානයක් වූ දයා කියලා කියන්නේ කරුණාවට කියන නම. එතකොට බොහොම කරුණාවන්ත වෙන්න ඕන බුද්ධ පුත්‍රයෝ ඈ. ඒක නිසා ඉතින් ඒ කියන ಗುಣ අපේ තියාගෙන දැන් නැත්තම් ඒව ඇති කරගන්න ඕන. නේද? කරුණාවට වාසස්ථානයක් කරගන්න ඕන. තමන්ගේ චිත්තසංතානේ නේද? බුද්ධ පුත්තං නමාමි. ඒ ගුණයන්ගෙන් යුක්ත බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය වන්දනා කරන නම දිමි. කියන්නේ බොහොම වටින තේරුමක් නේ. ඉතින් අතරව සංඝ ගුණ තියෙන අතුලත් ගාථා විදියට ඒ තේරුම් දැනගෙන ඉන්න එක වටිනවා.
බුද්ධ පුත්තං කියන උදානේ ආරයි. සමුගාමති
ඒකවචන සංඝ කියන පදේ ඒකවචනයි නේ කොහොමද? බුද්ධ පුත්තං සංඝං කියලා ගන්න පුළුවන්. බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නය. සංඝ පදේ කොහොමද ඒකවචනිය වර්ණ කිව්වේ? සංඝෝ උපසම්පදං දේති එහෙම කියලා තියෙනවා. යදි සංඝස්ස පත්ත කරලා ඒක වචනේ තියෙන්නේ සංඝයාට. හරිනේ. අනුත්තර වූ කියලා එක ලියා ගන්න. අනුත්තර කියන එකේ තේරුම ඊට වඩා උතුම් දෙයක් නැහැ කියන අර්ථය. මතක විදියට මේ පදේ හැදෙන්නේ natthi uttaram yass yasma කියලා ගන්න පුළුවන්. යමකට වඩා උත්තර වූ දෙයක් උතුම් දෙයක් නැත්නම් අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියලා භාග්‍යතුන් වහන්සේට විශේෂණ පදයක් තියෙන්නේ නේ. නත්ති උත්තරෝ කියන අර්ථය. නත්ති උත්තරෝ ඒතස් මොහුට වඩා උතුම් කෙනෙක් නැහැ. නත්ති උත්තර කියන එකම තමයි. උතුම් ඊට වඩා උතුම් කෙනෙක් නැහැ වගේ කියන අර්ථය. ශ්‍රේෂ්ඨ කෙනෙක් දෙකටම යදන්න පුළුවන් කියලා පේනවා.
ලැබුවා.
ඊට ටික අපි පස්සේ ලියාගමු නේද?
ඇති දැන. සාරිපුත්‍ර
ආදී මහරහතන් වහන්සේලාගේ අනුපිළිවෙලින් පැමිණියා. කෙනෙක් නැ මුණ ගිහිලා තියෙනවද කොහෙද? අර පාටි පාටි කියන්නේ පිළිවෙලින් කියන එක. එතන අදහස් කරන්නේ ඇත්තරම මේ මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් කියන එකයි. පරම්පරා පිළිවෙලින්. හරි, ඉතින් ටික අපි එහෙනම් කියාගෙන යමු නේද මේ වෙලා ගියන නිසා. කවුද මනින් අපි කියමු? ගෞතම වංශයස්ම කියාගෙන යමු බං. තව ගැටලු තියෙනවා පස්සේ කතා කරමු මේ ටික ඉවර කරලා.
යම් කිසි වාක්‍යයක කර්තෘ ඒක වචනයෙන් සිටී නම් ක්‍රියාවද ඒක වචනයෙන් සිටිය යුතු. කර්තෘ පදයේ බහුවචනයෙන් සිටී නම් ක්‍රියාවද බහුවචන විය යුතු. ඒ දෙතැන්හි කර්මයේ ඒක වචනයෙන් හෝ බහුවචනයෙන් සිටීමට බාධාවක් බාධාවක් නැත.
අපි ඒව කලින් කතා කරානේ, විස්තර ඉදින් කියන්න අවශ්‍ය නැහැ.
කර්තෘ හා සම්බන්ධ වූ විශේෂණ පදයක් වේ නම් ඒ කර්තෘ පදය හා ලිංගයෙන්ද විභක්තියෙන්ද වචනයෙන්ද සමාන විය යුතුය. කර්මයට අයති විශේෂණයක් වේ නම් ඒ කර්ම පදයේ ලිංග විභක්ති වචන වලින් යුක්ත විය යුතුය. ක්‍රියා විශේෂණය බොහෝ සේ නපුංසකයෙකු ඒක වචනයෙන් සිටී. ඒ නිපාතයක්ද විය හැක. මාර්ථක මාර්ථක මාර්ථනය නම් කියන්නේ
ජයේ ඒවා ටික ඉතින් බලාගන්න ඒවා අපි දැන් කතා කළානේ. ඉතින් ඒ කියපු ටිකේ අර්ථය නම් මං හිතන්නේ අපහැදිලි නෑ. මොකද කර්තෘපදයක් හෝ කර්මපදයක ඒ විශේෂණ පද තියෙනවා නම් ඒ විශේෂණ පදත් සිංහලයේ වගේ නෙවෙයි පාලි භාෂාවේදී වර්ණගෙනවා ඒ විශේෂ්‍ය පදයට අනුව. අපි ඒ විශේෂණ පාඩමේදී ඒ ගැන කතා කළානේ. ඒකේ මොනවා තව ගැටලුවක් තියෙනම් කාට හරි ඉක්මනට අහන්න බලන්න. මේ වෙනකන් කියපු ටිකේ හරි අපි ඊළඟට උදාහරණ කියනවානේ මේ ටික කතා කරලා ඉවර වෙලාම තව ගැටලු තියෙද කියලා බලමු.
උදාහරණ එක පොරිසෝ රුක්ඛං චින්දති යන්තන කතෘපදයක් ක්‍රියාපදයක් ඒක වචනයෙන් සිටිත් කතෘපදේ පුරිසා වීනම් ක්‍රියාවද චින්දන්තියයි බහුවචනයෙන් සිටිය යුතුය. නමුත් පොරිසෝ රුක්ඛේ චින්දන්ති චින්දති හෝ පුරිසා රුක්ඛං චින්දන්ති හෝ ඊ හෝ කර්මේ කැමති සංඛ්‍යාවකින් යෙදිය හැකිය.
හරි එතන මොකද වෙලා තියෙන්නේ මුල් වාක්‍යයේ පුරිසෝ රුක්ඛං චින්දති කියලා කර්මපදයක් එකයි තියෙන්නේ කර්තෘත් එක්කෙනයි. දෙවෙනි වාක්‍යයේ පුරිසෝ රුක්ඛේ චින්දති කියලා කර්මපදය බහුවචනිත ගියා. කර්තෘපදයේ ඒකවචනයි ක්‍රියාපදෙත් ඒකවචනයි කර්මපදයේ බහුවචන වුණා. හැබැයි කර්මපදය බහුවචන වුණා කියලා කර්මපදයේ කර්මපදයේ මෙතන ක්‍රියාපදයක් එක්ක සම්බන්ධයක් නැහැ නේ. ක්‍රියාපදේ වෙනස් වෙති වෙනස් වෙන්නේ කර්තෘපදයයි. ඒතර කර්මපදයේ වචනය වෙනස් වුණා කියලා ක්‍රියාපදේ වෙනස් කරන්න ඕන නැහැ. කර්තෘපදේ හැබැයි වචනේ වෙනස් වුණොත් බහුවචනයට ගියොත් ක්‍රියාපදෙත් වෙනස් කරන්න ඕන.
බලවා පුරිසෝ මහන්තං රුක්ඛං පරසුනා සනිකං චින්දති යන තැන බලවා යන්න පුරුෂයාගේ විශේෂණයක් නෙවෙයි. පුරුෂලිංගයෙන්ද ඒක වචනයෙන් හා ප්‍රථම විභක්තියෙන්ද සිටී. මහන්තං යන්න වෘක්ෂයාගේ විශේෂණයක් බැවින් කාමයට අයත් ලිංග විභක්ති සංඛ්‍යාවෙන් ගනී. සනිකං යන්න ක්‍රියාව කරන ආකාරය දක්වන බැවින් ක්‍රියා විශේෂණයි. පරසුනා පොරවෙන් යන්න ක්‍රියා නිෂ්පාදනයට උපකාර වූ දෙයක් දක්වයි. ඒ ක්‍රියා විස්තාරයෙහි ඇතුළත් කළ යුතුය.
ඒ ටිකේ ගැටළු මොනවා හරි තියෙනවද? ඒවා ගැන අපි පස්සේ කතා කරනවා. ඒ ක්‍රියා විස්තර කියන්නේ මොනවද කියන එක මේකේ කියලා තියනවා නේද? ඒ ක්‍රියා විස්තරය කියන්නේ මොකක්ද කියන එක අපි ඒවා ගැන වැඩි විස්තර කතා කරන්නේ 3 වෙනි පොතේදී. මොකද්ද මේ වාක්‍යයක කොටස් ටික වෙන් කරනවා ක්‍රියා. එතකොට ආඛ්‍යාත විස්තර, ආඛ්‍යාත පූර්ණ, එතකොට උක්ත පද, උක්ත විශේෂණ, උක්තාදීන අමම කොටස් වලට කඩලා අපි වාක්‍යයක් ඉගෙන ගන්නවා. එතකන් අපි දැනට මේ ඇති. මේ දැනට අපි දැනගත්තු ටික ඒ ටික විස්තරي ඇති. මේක ඉදින් මතක තියාගන්න තියෙන්නේ මේ වාක්‍යයේ පුරිසෝ කියන පදය, උක්ත පදය, ඒක විශේෂණ පදය, බලවා කියන පදය, අපි බලවා කියන පදේ පැත්තකින් තියලා දක්කෝ කියලා ගමුකෝ. බලවා කියන එක ප්‍රථමා තමයි. ඕක දැන් බලවන්තු ශබ්දයේ ප්‍රථමායක වචනෙනේ. ඒක ටිකක් අපහැදිලි වෙන්න පුළුවන් බලවන්තු ශබ්දයේ අමතකයි. ඒක වර්ණගෙන්නේ කොහමද බලවන්තු ශබ්දය? ඔව් ගුණවන්තු වගේ. කුණවා ගුණවන්තෝ ඒ ගුණවන්තා ඒ විදිහට නේ වර්ණගෙන්නේ. එතකොට මේකෙත් ඒ විදිහටයි මේ ප්‍රථමා ඒක වචනේ තියෙන බලවා පදේ. අපි දක්කෝ පුරිසෝ කියලා ගත්තොත් දක්ෂ පුරුෂයා. එතකොට මේ පද දෙකම ප්‍රථමාවෙන් ප්‍රථමා ඒක වචනයි. විශේෂණ නිසා දක්කෝ කියලා ඒ පුරිස පදේට විශේෂණව අර පදෙත් තිබුණේ. එතකොට රුක්ඛං කියන පදේ ဒုတိය කර්මය ඒකේ ලිංග විභක්ති වචන අනුවයි. මහන්තං කියන පදේ මහත් වෘක්ෂය කියන තැන ඒ පදෙත් ඒ විදිහට හිටියේ. පරසුණා කියන එක තතිය කියන්නේ කරණ පදේ උපකාරයෙන්. සනිකං කියන්නේ හිමින්. ඒක එතකොට ක්‍රියා විශේෂණ පදය. අපි කිව්වා ක්‍රියා විශේෂණ පද බොහෝ විට ඔව් මේ කොහමද තියෙනවා කියලා කිව්වේ. ඔව් නපුන්තක ලිංග ဒုတိය ඒක වචන කියලා නේද කිව්වේ. හරි.
වරණිය
හරි. ඒ ටික අපි අවශ්‍යත් නේ.
ඒ කර්ම පදයකට හෝ කර්ම පදයකට විශේෂණ පද එකකට වැඩියෙන් යොදත හැකිය. ඒ ක්‍රියාවකට සම්බන්ධ වන විස්තර පදද බොහෝ විය හැකිය. ධනවා බලවා පඤ්ඤවා පුරිසෝ මහන්තං දස්සනීයං ගේහං කිනාති යන වාක්‍යෙහි පුරිසෝ යන්නත විශේෂණ පද තුනක්ද ගේහං යන කර්ම පදයට විශේෂණ දෙකක්ද වෙති.
ඒකේ තේරුමත් කියමු බලන්න.
ධනවා බලවා පඤ්ඤවා
කියන්නේ ධනවත් වූ
බලවත් ප්‍රඥාවන්ත වූ පුරුෂයා මහන්තං දස්සනීයං ගේහං මහත් වූ දර්ශනීය වූ ගෙයක්
විශාල දර්ශනීය ගෙයක් මිලදී ගැනීම පැහැදිලි නේද? එතකොට දැන් ඒ ගෙයක් කියන පදය ගේහ කියන පදයේ තියෙන ဒုတိယ ඒකවචනයේ ඒ පදයට විශේෂණව තියෙන මහන්තං දස්සනීයං කියන පද දෙකත් ဒုတိယ ඒකවචනයේ තියෙන්නේ විශේෂණ නිසා. එතකොට ධනවා බලවා පඤ්ඤවා පද පුරිස ඡබ්දයට විශේෂණව තියෙනවා. අපි ඒව ගැන එක දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි කීයක් නේද ගොඩාක් දවස් ගානක් කතා කළා. ඒ නිසා ඉතින් වැඩි විස්තර ආයේ කතා කරන්න ඕන නැහැ. ඊළඟ දවසේ අභ්‍යාසය නම් බොහොම පොඩි මදි වගේ නේද? කමන්නේ. ඉතින් ඊළඟ දවසේ අපි තව කර්මකාරක එකට යන්න වෙලාව මදි. පාටමංජරිය කිව්වේ නෑ නේද? එහෙනම් ටිකක් කියමු අද. ඊළඟ දවසේ අපි පාටමංජරිය වැඩිපුර ටිකක් කියන්න බලමු. වෙලාව මදි වෙයිද අද කියන්න? පාටමංජරිය කියන්න. ඒ තැනට පැමිණ නිදා ගත්තී අතීත කාලේ ඉඳ තියෙන්නේ නිප්පජ්ජති. ඔව් මඩ මතුයෙහි වැද හොවි. එහෙම නැත්නම් නිදාගෙන සිටි. හරි ඊළඟ එක සමිච්ඡතිද එතන අපි ඒකේ වාක්‍ය කියද්දි නම් පොඩ්ඩක් මෙහෙම ගන්න ඕන. ඉමස්ස පත්තනා මොහුගේ ප්‍රාර්ථනාව හැමෝම කියමුද? ඉමස්ස පත්තනා මොහුගේ ප්‍රාර්ථනාව සමිජ්ජිස්ස තිනුකෝ සමුර්ධ වන්නේද උදාහු නැතිනම් නෝ සමුර්ධ නොවන්නේද ඉති යනුවෙන් අනාගත ඥානේන උපධාරිත්වා අනාගතංස ඥානයෙන් විමසා පරිස මජ්ජේ පිරිස මධ්‍යයෙහි ඒවං ව්‍යාකාසි මෙසේ වදාළ සේක. හරි, ඒක ගැටලු තියෙනවද කියපු විදිහේ? ඈ
ඒ වාක්‍යෙම නුකෝ කියන එකයි.
ඔව්, එතන ඒ නුකෝ කියන පදේ නම් ප්‍රශ්නාර්ථ පදයක්. ප්‍රශ්නයක් අහන්න නු කියන නිපාත පදේ යොදනවා. එතකොට ඒ තැනක ක්‍රියාව මුලට එමින් තියෙන නිසා අපිට ඒක සමිජ්ජිස්ස තිනුකෝ සමෝර්ධ වන්නේද ඉමස්ස පත්තනා මොහුගේ ප්‍රාර්ථනා. ඒකයි වාක්‍යය. තියෙගේ පද වෙන් කරලා අපි අර්ථ ගන්න මොහුගේ ප්‍රාර්ථනාව සමර්ධ වන්නේද. උදාහු කියන එකේ තේරුම නැතිනම් කියන අර්ථය. එහෙම නැත්තම් අර විකල්පයක් ගැන කියන්නේ. මෙහෙමද මෙහෙම නැත්තම් මෙහෙමද. එතන ඔව් නොවත් කියන එකත් ඒ අර්ථය තමයි. ඔව් නැතිනම් කියන අර්ථය. එතකොට නෝ නෝ කියන පදේ ආයත් නිපාතයක්. නොවන්නේද කියන අර්ථය එතන.
ඒකමයි
නෝ. උදාහෝ කියන එකේ තේරුම නැතිනම් ඊට පස්සේ නෝ කියන එකේ තේරුම අර කලින් කියපු ක්‍රියාවේ අනිත් පැත්තද වෙන්නේ කියන එක. දැන් සමෝර්ධ වන්නේද කියලානේ කලින් අපි කිව්වේ.
නේද නැත්තම් සමෝර්ධ
වන්නේද එහෙම නැත්තම් නොවන්නේද කියන එකයි අර්ථය. පැහැදිලි නේ? හා සමෝර්ධ වෙනවද එහෙම නැත්තම් නැද්ද? හෙට පින්ඩපාති වඩිනවද එහෙම නැත්තම් නැතුව ඉන්නවද? ඒක නම් නොකර ඉන්නේ නැහැ. වෙන මොනවා කළේ නැතත් නේ. හරි, ඉතිරි ටිකත් අපි ඒ විදිහටම කියයි. එහෙම
කියන්නේ
නිපාත දෙකක්. ඒ දෙක නිපාත දෙක. පුළුවන් පුළුවන්. හරි, අයං තාපසෝ මේ තාපසතුමා ඉතෝ මෙතෙන් පටන් කප්ප සතසහස්ස අධිකානං කල්ප ලක්ෂයක් අධික කොට ඇති චතුන්නං අසංඛේයානං
මත්තකේ
අසංඛේය හතරක් මතුයෙහි
අසංකේය හතරක් මතුයෙහි
ගෝතමෝ නාම බුද්ධෝ භවිස්සති
ගෝතමෝ නාම බුද්ධෝ භවිස්සති
ගෞතම නම් බුදුරජාණන් වහන්සේ වන්නේය
ගෞතම නම් බුදුරජාණන් වහන්සේ වන්නේය
ඉමස්ස පිතා මෙතුමාගේ පියතුමා සුද්ධෝදනෝ නාම රාජා භවිස්සති සුද්ධෝදන නම් රජතුමා වන්නේය
මාතා
මෞතුමිය
මහා මායා නම් දේවියයි
සාරිපුත්තෝච මොග්ගල්ලානෝච සැරියුත් මහරහතන් වහන්සේද මුගලන් මහරහතන් වහන්සේද අග්ගසාවකා භවිස්සන්ති අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වන්නාහ ඉති ඒවං
යනුවෙන් මෙසේ
ව්‍යාකාසි
වදාළසේක.
අන්න එතකොට ඒ වාක්‍යයේ තෙන්න අර විදිහට ගලපලා ගන්න ඕන. කෙලවරේ ඉති තියෙනවනේ. ඒ ඉති කියන පදේ කලින් තියෙන අර ඒවං ව්‍යාකාසි කියලා තියෙන කොටසත් එක්ක ගලපලා ගන්න ඕනේ. එතකොට වාක්‍ය දිගයි. ඒ සම්පූර්ණ කොටස ඒ ටික කියාගෙන ගිහිල්ලා යනුවෙන් වදාළසේක. යනුවෙන් මෙසේ වදාළසේක. එහෙම නැත්නම් යැයි මෙසේ වදාළසේක. එහෙමයි ඒ තැන් වල සම්බන්ධ කරන්නේ පොදේ. ඒකේ කියපු ටිකේ ගැටලු තියෙනවද? ඒ සංඛ්‍යාව හදාගත්තු විදිහ අන්න ඒව ඉතින් එහෙම ඊට ඒ ක්‍රම දැනගන්න ඕන. මෙතන මේ කියන්නේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් කියන එක. අසං කල්ප වලින් අසංඛේය හතරකුත් ලක්ෂයක්. කොහොමද මේ සංඛ්‍යාව එතකොට ලියන්න ඕන? ඔන්න ඔහම සංඛ්‍යාව. මේ මොනවාගෙන්ද? කල්ප වලින්. කල්ප අවුරුදු එහෙම නෙවෙයි, දවසුත් නෙවෙයි. එතකොට කල්පයක් කියන්නේ කොච්චරද කියන එකත් වෙනම දැනගන්න ඕන. ඒකත් තිතා ගන්න බැරි තරම් මහා විශාල
කල්ප ලක්ෂය කියන්නේ මහා කල්පනේ.
මේ ඔක්කොම මහා කල්ප. කල්ප අසංඛේය. අසංඛේය
කියන එක වෙනම එකක් නෙමෙයි.
ඒක සංඛ්‍යාවක්. මේන් සංඛ්‍යාවේ ප්‍රමාණය.
සංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් නෙමෙයි.
ආ ඉන්නේ මේකත් මෙතන තව වැඩි වෙන්න ඕන. හතරවරක්. මෙහෙමයි.
අසංඛේය කල්ප ලක්ෂ හතරකුත්.
අසංඛේය කල්ප ලක්ෂ කියලා කියන්න එපා. මහා කල්ප අසංඛේය හතරකුත්.
මහා කල්ප අසංඛේය
හතරකුත්. ඊට අමතරව මහා කල්ප ලක්ෂයකුත්. දොටේ අසංඛේයයක් කියන්නේ 1.140ක් නේ. 1.140ක් තියෙන සංඛ්‍යාවක්. ඒ වගේම හතරක්. 4.140ක්. ඒකට එකතු කරන්න ඕන ලක්ෂයක්. එතකොට අන්න ඒ වගේ කල්ප ප්‍රමාණයක්. එතකොට ඒක එක කල්පයක් කියන්නේ තර මෙච්චරයි කියලා ලොකු විස්තරයක් තියෙන්නේ නේද? 145 නෑ. ඒ වැඩි කළොත් මේ බිංදුව පහක් එකතු වෙනවා. මේක එකතු කිරීමක් තියෙන්නේ. ಗುಣ කිරීමක් නෙවෙයි. එතකොට ඉතින් හිතාගන්න බැරි තරම් ලොකු කාලයක්. ඉතින් එච්චර කාලයක් පාරමිතා සම්පූර්ණ කරන්න ඕන බෝසතාන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ඉතින් බේසික් කාලයක් නෙවෙයි. අර එක කල්පයක ආයුෂ ගැන එහෙම කියද්දි ඉතින් හිතා ගන්න බැහැ. අර මේ වගේ අන්තර් කල්පයක් කියලා කියනවා. මේ වගේ ආයුෂ 10 ඉඳන් අසංඛේය මෙතන ආයුෂ මෙන්න මේ කියපු සංඛ්‍යාව දක්වා අවුරුදු මෙච්චරක් දක්වා ආයුෂ වැඩි වෙලා ආපහු 10 දක්වා අඩු වෙනකන් යන කාලෙට කියනවා එක අන්තර් කල්පයක් කියලා. මේ වගේ අන්තර් කල්ප මතක විදිහට 64ක් එක මහා කල්පයයි. ආයුෂ මෙච්චරක් වැඩි වෙලා එකපාර අඩු වෙන්නේ නැහැනේ 10ට. ටිකෙන් ටික ටිකෙන්. ඔව් මේ වගේ ඒවා ඔහොම 64ක් එහෙම මතයකුත් තියෙනවා. 80ක කියන මතයක්. 16 ඒව 4ක් කියන මතයකුත් තියෙනවා. අපි 64 කියලා ගමු. අපි ඒව පස්සේ කතා කරමු. එතකොට කොහොම හෝ අපි 64යි කියලා ගමුකෝ දැන්ට. මේ වගේ 64ක් ගියපුවාම තමයි එක කල්පයක් කියලා කියන්නේ. ආයුෂ මේ වගේ අසංඛේයයට නැගිලා ආපහු 10ට අඩු වෙලා ආයි එහෙම 64 වතාවක් ගියපුවාම එක මහා කල්පයයි. ඒ වගේ ඒවා 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් නෙවෙයි මෙන්න මෙච්චර ප්‍රමාණයක්. පාරමිතා සම්පූර්ණ කරන්න ඕන බෝසතන් වහන්සේ නමක්. ඒ නිසා තමයි කියන්නේ
අන්තර්කල්පයන්
අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැන් වෙලාව නැහැ. ඒ කල්ප කතාව මම ඊළඟ දවසේ කියන්නම් විස්තරේ. වෙලාවක් තියෙන්නේ. මොනවත් මම පොඩ්ඩක් කියන්න ඇගෙන. හරි. ඒතොර මතක තියාගන්න මේ වගේ ඒකේ වෙනසක් වුණොත් මම ඒ වෙනසත් කියන්න. කියපු කතාවේ මම ඒක වෙන කතාවක්. ඒක මම ඉදාට කියන්නම් විස්තරේ. ඒක අසංකේය කල්ප කියන එකයි කල්ප අසංකේය කියන එකයි පැටලා ගන්න එපා. දෙකක් දෙකක්. එතන අසංකේය කල්පය කියන්නේ කල්පයකට වඩා අඩු ප්‍රමාණයක්. කල්පයකින් හතරෙන් එකක්. කල්ප අසංඛේය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. මහා කල්ප අසංඛේය කියන සංඛ්‍යාවක්. හරි. අපි මේක ඉදිරි ටිකක් කියලා නවත්තමුකෝ. නැත්නම් වෙලා යනවා. හරි. අත ඉක්බිති තාපසෝ සුමේද තාපසතුමා
තං සුත්වා
එය අසා
එය අසා
එය කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේගේ වචනය. අතීව සෝමනස්සෝ හුත්වා අතිශයින්ම සොම්නස් ඇත්තේවි බුද්ධ භාවං බුදු බව තංඛනේ ඒව එකෙනෙහිම ලද්ධං විය මඤ්ඤමානෝ අට්ඨාසි ලැබුණාක් මෙන් සිතමින් සිටිසේක මහාජනෝ මහජනයා දීපංකර දසබලස්ස දීපංකර දසබලයන් වහන්සේගේ තං වචනං සුත්වා ඒ වචනය අසා බෝධිසත්ත බෝසතාණන් වහන්ස යදා යම් කලෙක ත්වං නුඹ වහන්සේ බුද්ධෝ භවිස්සති බුදු වන්නේහිද තදා එකල්හි මයං අපි තව සම්තිකා ඔබ වහන්සේගේ සමීපයෙන් මග්ග ඵලං ලබිත්වා මග ඵල ලැබ නිබ්බාණං පාපුනිතුං නිර්වාණයට පැමිණීමට සමත්තා භවිස්සාම ඉති සමර්ථයෝ වන්නෙමු යැයි පත්තනං තපේසි ප්‍රාර්ථනාවක් තැබුවේය දීපංකර තථාගතෝ දීපංකර තථාගතයන් වහන්සේ ඒවං මිසේ සුමේධ තාපසස්ස සුමේධ තාපසතුමාට නියත විවරණං දත්වා නියත විවරණ ලබා දී ප්‍රසංසිත්වා ප්‍රසංසා කොට ප්‍රදක්ඛිනං කත්වා පක්කාමි ප්‍රදක්ෂිනා කොට බැහැර වැඩිසේක තේ කීනාසවා අපි ඒකේ අපි පද මාරු කරලා අර්ථ ගත්තේ තේ අපි කීනාසවා කියන එක තේ කීනාසවා අපි කියලා අපි මාරු කරගත්තා. එතකොට ඒ මහරහතන් වහන්සේලාද බෝධිසත්තං බෝසතාණන් වහන්සේව ගන්ධේහිච පුප්පේහිච සුවඳ ද්‍රව්‍යයන්ගෙන්ද මල්වලින්ද පූජෙත්වා පුදා ප්‍රදක්ඛිනං කත්වා පක්කමින්සු ප්‍රදක්ෂිනා කොට බැහැර වැඩියාහ දේව මනුස්සාච දෙව් මිනිස්සුද තථා ඒව වන්දිත්වා ඒ ආකාරයෙන්ම වැඳ පූජෙත්වා පුදා අගමන්සු ගියාහ. හරි, තනි තනියෙන් කිව්වනම් වෙලා යනවනේ නැත්තම්. ඒ නිසා මේක ටිකක් මට තව ටිකක් මේක මතක් වෙනවා නේද? තමන් ඉතින් තනියෙන් කියවන්න පුරුදු වෙන්න ඕන. එසේම කියන එක ඒ ආකාරයෙන්ම එසේම. හරි, එහෙමනම් අපි අදට නවත්තුමු ඉතින් නේද? අදත් එහෙමනම් අපි මේ කරපු සියලු කුසල් අපි හැම දිනාටමත් ඒ වගේම ඉතින් මේ තාක් ශාසනය ආරක්ෂා කරගෙන තෙමුණු හැමිනි යම්තාක් පිරිසක් වෙනවද මහතෙරුන් වහන්සේලා ඒ වගේම යම්තාක් ගිහි පැවිදි උතුම වෙනවද ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම අපට ධර්ම විනය කියලා දුන්නු අපිට පැවිදි උපසම්පදාව පිරිසිදුව ලබා දුන් යම්තාක් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වෙනුවෙන් දී සෑම සියලු දිනාටම ඒ වගේම පින් අනුමෝදන් වෙනයි තවත් යම්තාක් දෙවි දේවතා සත්ව ප්‍රජාවක් වෙනුවෙන් දී සෑම සියලු දිනාටම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නටම ඒ වගේම ඒ තාක් උපනුපන් සෑම භවයකදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වෙනි සත්පුරුෂ ඇසුරක්ම ලබන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි නිවන් ප්‍රාර්ථනාවත් හැමදාම කරගන්න එක ඉතින් වටිනවා නේද?